බව පැවැත්ම ගැන මේ පින්නේ සතර ගමනට හේතු වෙන
භව තුන. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. ඒ භව කියන වචනේ පෙන්වන්නේ යම්කිසි නිර්මාණාත්මක හැකියාව. නිර්මාණාත්මක ශක්ති විශේෂයක පහළ වීමට කියනවා භව සකස් වුණා. ඒ නිර්මාණාත්මක ශක්ති විශේෂයේ යම් හේද නිපදෙවුනේ ඒක ක්‍රියාත්මක කියලා නිර්මාණය වෙන්නේ ඊට අනුකූල දෙයක්. ඒක තමයි ජාති. කාමයේ මුල් කරගෙන කාමාශ්‍රිතව නම් ඒ නිර්මාණය වුණේ. කාමීට කරපෙන ජාති කාම ලෝකයක නිර්මාණය කරනවා. රූපාවචර භවයකට අනුකූලව නම් නිර්මාණය වුණේ ශක්තිය. ඒක කාම වස්තු නැහැ. රූප ලෝකයක එවන් පරිසරයක අරමුණු වෙන්න හේතු වෙනා වූ ලෝකයක් ඒකෙන් නිර්මාණය කරනවා. අරූප භවය තුළ රූප වස්තුත් නැහැ. අරූප ලෝකයට අරමුණු වෙන යම් ධර්මයක් ඇතනම් ඒකෙන් යුතුව ඒ ලෝකේ නිර්මාණය කරනවා. ඒ ලෝකේ පැවැත්මට ආධ්‍යාත්මික සහ බාහිර ආයතනකින් දෙපැත්තක් නිර්මාණය වෙනවා. භව දෙපැත්තට ක්‍රියාත්මක වෙලා. ඒ ක්‍රමෙන් තමයි භවයක් නිෂ්පාදනය වෙන්නේ සසර පැවැත්ම. භව කියන වචනේ අර්ථය මොකද්ද? නිර්මාණාත්මක ශක්ති විශේෂය. සජීවී වේවා අජීවී වේවා කොයි දෙයක හරි ඒ නිර්මාණාත්මක ශක්ති විශේෂයක් අලංගු වෙලා තියෙන නිසා තමයි ඒ જાතියක් නිෂ්පාදනය වෙන්නේ. එහෙම නැත්නම් ඒක නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. දැන් බිම තියෙන වතුර කැමිලි ගෙඩියට කොච්චර පීඩනය කරලා ඇදලා දෙනවද? කැමිලි ගෙඩිය විදිනකොට චීස් ගාලා හැර වතුර පාරේ විදින්න පීඩනයක් වෙන්නේ හිර කරලා දීලා වතුර. දැන් ලෝකේ ස්වභාවය මොකද්ද? යට තියෙන වතුර උඩට එන්න විදිහක් නැහැ එහෙම. උඩ තියෙන වතුර යට ගිහිලා පීඩනයක් ඇති කරන්නේ. නවල කුරුම්බගිරිය ඇතුලේ වතුර පීඩනය ඇති කරන්නේ යට තියෙන වතුර උඩට ගෙනිහිල්ලා. ශක්තියක් නැති වුණා නම් ওই ගහෙන් ඕක කරනවා. ඉබේ වෙනවා. එහෙනම් ඒකෙත් කියනවා භව ශක්තිය ගහ නිෂ්පාදනය කරන භව. ගස් නැමැති ජාතිය නිෂ්පාදනය කරන්න ඒකට අවශ්‍ය භවක් තියෙන්න ඕනේ. ඒ ශක්තිය මොකක්ද? කවුද නිපදෙන්නේ? ඕක දන්නේ නැති නිසා තමයි ඔබ සර්ව බලධාරී දෙවියන්ට හරි කාට හරි බාර දුන්නේ. බාර දෙන්න හේතුව ඔබ දන්නේ නැති නිසා. නะ භව දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් ඇතකන දිවනාසී ශාරීරිය හැදලා මේ ශාරීරික හෘදේවක් වැඩ කරන්න දේනහර ඔක්කොම ක්‍රියාත්මක කරලා ගෙනියන්නේ මේ ජීවිතේ පවත්වන්න ශක්තියක පැත්තට දෙනවා. ඒකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හැදන්න බාහිර ලෝකෙට ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් පංචස්කන්ධයම නිර්මාණය කරලා ඒකට ඇති කරනකොට ඔය භව කියන ශක්තිය ආධ්‍යාත්මික බාහිර ලෝකෙම සම්බන්ධ කරන මිස සත්‍යයේ පුද්ගලයේ ක්‍රියාදාමයක් නෙමෙයි කියලා පෙන්නන්නයි මේ පරිත්තමෝපපදයක් වෙන්නේ. නමුත් මේ කාලේ වෙනකොට පටිච්චසමුප්පාදයේ සත්‍යයකට බුද්ධිලයට සීමා කරලායි දේශනා කරන්නේ. ලෝකෙම පටිච්චසමුප්පන්නා කියලා බුද්ධ දේශනායි හොඳ දේශනා කරලා තියෙනවා. ලෝකෙ පටිච්චසමුප්පන්න වල කිසි දෙයක් හටගන්නේ නැහැ. ලෝකෙ මොනවා හෝ සජීවී හෝ අජීවී යමක් හටගත්තා නම් පටිච්චසමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඕක හටගන්න හැටි සත්‍ය වෙන හැටි බලන්න සූවිසි පට්ඨානිය කියලා පට්ඨාන ප්‍රකරණිය කියලා දිනවා අති ගැඹුරුයි. අනේ ඒතර තමයි සහජාත ප්‍රත්‍යය කියලා එකක් තියෙනවා. ඒ සහජාත ප්‍රත්‍යය කියන එකෙන් තමයි ලෝකේ බාහිර ලෝකේ නිෂ්පාදනය කරන ශක්තිය විහිදුවන හැටි පෙන්නලා තියෙන්නේ. මේ ඒවා විග්‍රහ කරගන්න දැන් නැතුව නිකම් අපි කතා කරලා බෑ. ලෝකේ ගැන කතා කරන්න. ලෝකේ හටගත්තේ කොහොමද කියනවා ශාරීරික විතරක් නෙමෙයි ලෝකේ කියන්නේ. පංචස් කන්ධ සංඛ්‍යාත ලෝකේ කිව්වහම ශාරීරිය සහිත බාහිර ලෝකේ සියල්ලම අයිති. ඔන්න පරිත්තහෝපාදී තුලින් අපි ලෝකේ පැවැත්ම බලාපොරොත්තු වෙනකොට අපේ බලාපොරොත්තුවත් එක තමයි. ඒ ශක්ති නිස්පාදනය ආරම්භ කරන්නේ. අන්න බලාපොරොත්තුවක් වෙනකොට තමයි හිත තුලින් ශක්තියක් නිස්පාදනය කරන්නේ. කර්මෙන් ඒකේ තියෙනවා සහජාත කර්ම ශක්තිය නානාස්තනික කර්ම ශක්තිය කියලා කර්ම ශක්ති දෙකක් නිස්පාදනය කරනවා. අපි හිතවිල්ලක් නගනකොට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. පැවැත්මේ බලාපොරොත්තුව මූල් කරගන්නකොට මේ බලාපොරොත්තු සහගත මනස ඒ බලාපොරොත්තු වෙන නිසා මතු පැවැත්ම හටගන්න ශක්තියක් නිර්මාණය කරනවා. බලාපොරොත්තු වෙන්නේ ඇහැ කන දිවනාසය ශරීරය මන පමණක් නෙමෙයි ලෝක සත්‍යය. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මුළු ලෝකෙම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු ඇති වෙනකොට ලෝකෙම නිස්පාදිනේ කරන දෙපැත්ත නිස්පාදිනේ කරන ශක්තියම මානසින් ගොඩනගනවා. සහජාත කර්ම ශක්තිය කියලා හිත ගොඩනගෙන මොහොතේදී ශක්තියක් නිපදවනවා. ඒක ආධ්‍යාත්මික බාහිර දෙකට බලපානවා. ඒක සහජාත ප්‍රත්‍ය කියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි ඒක වෙන්නේ. අපි ළඟ ශක්තිය ගොඩනැගෙන හැටි, සතර මහා භූතයන් එකතු කරන හැටි, ඒක නිෂ්පාදනය කරන හැටි, ඒ නිෂ්පාදනයේ බාහිර ලෝකයේ සතර මහා භූතයන්ට එකතු වෙන හැටි, ඒ ආකාරයේ බාහිර ලෝකයේ අනුකූලව නිෂ්පාදනය වෙන හැටි, ඒ මොහොතේ නානාක්ෂරික කර්මය කියලා නිපදවනවා. ඒ බුද්ධිලා ඉදිරිය මලක්. නිපදවපු ශක්තිය ක්‍රියාත්මක කරලා දෙවෙනි වතාවට ආයි හැරයක් හිතක් අවශ්‍ය නැහැ. ගොඩනගලා තියෙන ශක්තිය ආධ්‍යාත්මික බාහිර ලෝක දෙක නිෂ්පාදනය කරගොහම තමයි ආයි හිතක් හටගන්නේ. ඒකෙන් තමයි ආයි හැරිය හිතන්න පුළුවන් වෙන්නේ සත්‍යයට. හිතෙන් ගොඩනගන ලෝකේ කිදක් නැතුව ගොඩනැගිලා අනිසාරේ ආයි හැරිය හිතන්න පුළුවන් ශක්තියක් ඒ ශක්තිය ගොඩනගලා දෙනවා. ඒ නිසා තමයි අපි දන්නේ උපදින්නේ කොහේ යනවද? කොහේ උපදිනවද? අත කර දිවනාසේ අපි හදන්නේ කවුද? එකකට අපි හිතලා හදන ඒවා නෙමෙයි. අන්න අර අපි නොහිත හදන ශක්තිය ගොඩනගන ශක්තිය තමයි අර කර්ම ශක්තිය තමයි නානාක්ෂේ කර්ම ශක්තිය ඒකකලිය. එහෙනම් පටිසන්ධිය කියන්නේ පූර්ණ කර්මජයයි. භවාංග කියන්නේ පූර්ණ කර්මජයයි. ත්‍ෘතිය කියන්නේ කරා පූර්ණ කර්මජ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ විදිහක් ඒන් බාහිර දෙයක් සම්බන්ධ නැහැ. මේ කර්මය කියලා කියන්නේ හිත නෙමෙයි. හිත නැතුව කර්මය ගොඩනැගෙන්නේ නැහැ. හිතෙන් ගොඩනගෙන කර්මය, කර්මයෙන් ගොඩනගෙන හිත. ওই දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. කර්මයේ ලෝකය ගොඩනගනවා, ඇහැට රූපගතණය කරලා දෙනවා, චක්කු විඥාන හටගන්නවා, ඒ වගේම වස්තු රූපය ගොඩනගලා දෙනවා, මනස සම්බන්ධ කරනවා. ධර්මිය ඝට්ටණය කරනවා ඒ ඔක්කොම ක්‍රියාවලිය කරන්නේ කර්ම ශක්තිය. ඒ ඝට්ටණය කිරීමේ දෙවෙනි ප්‍රතිඵලය තමයි ඒ නිසා හටගන්න හිත. ඒ හිත මොකද කරන්නේ? ආයිශරය කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා දෙනවා. හිත නැතුවත් නැවත ගොඩනගන්න. ඒ නිසා තමයි ලෝකේ පැවැත්ම ওই විදිහට යන්නේ. හිතෙන් ගොඩනගනවා. ගොඩනගුදී හිත නැතුව නැවත හිත හටගන්න අවශ්‍ය පරිසරය හදනවා. ඒකෙන් ආයි හිත ගොඩනගලා දෙනවා. ඒ විදිහ තමයි යන්නේ. ඉන්න නැති පවතින චිත්ත පරම්පරාව කියන එකක් අපි කියනවා. නොනැති පවතින කර්මජ පරම්පරාව. පින්නවා පාන්නේ කවද්ද එදා වෙනකම් කර්ම පරම්පරාව නොනැති යනවා. වැළෙනකෙනි. චිත්ත පරම්පරාව නොනැති යනවා කියන එක මහා කල්ප 500 චිත්තේ නැතුව අසඤ්ඤහතේ ඉන්න කාලේ කොහොම චිත්තේ. නිරෝධ සමාපත්තිය සමයේද 7 දවසක් ඉන්නවා කොහොම චිත්තේ. කර්මේ නැද්ද? කර්මේ තුනේ කය පවත්තන. එහෙනම් කර්මජ පරම්පරාව හිදී දවසක් සත්‍යයකුර නැහැ. කවදා හරි නිවන් දකින්න. චිත්තන අතරමඟ නවතින වෙලාවල් ඕන තරම් පිළිලා තියෙනවා ධර්මයේ. නැති නොනැති පවතින චිත්ත පරම්පරාව ගැන කොහොමද කතා කරන්නේ? මහා කල්ප 500ක් දෙහි චිත්තයක් චිත්තයක් නැතුව අසංසත්වයේ ඉන්න කාලේ කොහොම චිත්ත? නොනැති පවතින චිත්ත පරම්පරාව තිබුණාද? නිරෝධ සමාපත්තිය සම වෙනවා ඒකාන්තිය මේලා දිනා චිත්ත නිරෝධයයි. එහෙනම් නොනැති පවතින ඊට පස්සේ මොනහරි චිත්තයක් ඉන්නේ නැද්ද? සමාපත්තියක් හකිනකොට. ආයි චිත්තේ තියෙනවා. අන්නේකයි කියන්නේ. ඉතින් නොනැති පවතින චිත්ත පරම්පරාව කියලා මේ ආචාර්යවාද උගන්වනවා. ඒක ආචාර්යවාදයක්. ධර්මයේ නෙමෙයි. නොනැති පවතින කර්මජ පරම්පරාව. උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සමවැදිලා හිටියා කර්මජ පරම්පරාව හැදී ක්‍රියාත්මකයි. ආහාර දිරවනවා. දීග ඔක්කොම ශක්ති ක්‍රියාත්මක වෙනවා. ඒ වැලුවක් වෙන්නේ. අදිෂ්ඨාන කරන ශක්තියක් තිබුණා ඒවා ක්‍රියාත්මක වෙනවා. හිටින් නෑ ඒවා. නමුත් නිස්පාදිනේ කරු කර්ම ශක්තිය නොනැති පවතිනවා. මේ කර්ම ශක්තිය තුලින් ලෝක ශක්තිය නැති කියනවා මිස චිත්ත චිත්ත පරම්පරාවෙන් කියනවා නෙමෙයි. චිත්ත පරම්පරාව කියන්නේ කර්ම ශක්තිය අතුරු ප්‍රතිඵලයක්. මේ හිත කියන්නේ ඒකයි. මේ ගැඹුරු විස්තරය ඒවා. මේ තව එකක් අහන්න මේ සක්විති රජකම සහ ශක්‍රදේවේන්ද්‍ර කියන තත්ත්වයට එකකටත් වඩා සෝතාපන්න බව උතුම් කියලා මේ පෙන්වන්නේ මොකද කියලායි මේ අහන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක්. පෘථග්ජනව ඉන්න බුද්ධිලේ මාර්ගඵල ලාභීත්වයට පත් නොවන බුද්ධිලේ ශක්තිති රජ වෙන්නත් පුළුවන් ශක්‍රදේවි වෙන්නත් පුළුවන්. ශක්තිති රජකමේ යම් සම්පත්තියක් ඇතනම් ශක්‍රදේවන්දේ යම් සම්පත්තියක් ඇතනම් ඒක ඒ පිනේ ඵලයක් වශයෙන් ඔහු ලබලා ඒක ගෙවිලා කෙලවර කළ ඔහු අපාගතපත් වෙනවා ආදරයක්. ශක්තිති රජුර වෙලා ඉන්න කෙනා මතු අපාගත වෙන්න හේතු දින කෙනෙක් හේතු නැති කරපු කෙනෙක් නෙමෙයි. එයා මතු අටමහා නරකයේ උපදින හේතු ඇති කෙනෙක් අද ශක්තිති සම්පත් විඳිනවා නේද? ඒකේ හරයක් තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉන්නා මතු අටමහා නරකෙට යන්න ඉන්න කෙනෙක්. හැබැයි සෝවාන් පුදුල හිඟන්නේ කියලා ඉන්නා මතු අටමහා නරකෙ මිදිලා. දැන් වටින්නේ කොහොමද? සෝවාන් ඵලෙ වටින්නේ නැද ඊටවට? අන්න වෙනස. හිඟන්නේ කිනා සෝවාන් ඉලා. ශක්‍රදේව රජුර ඉන්නා පුතඥනෝ. ශක්‍රදේව ඉන්ද්‍ර ඉන්නා පුතඥනෝ. ශක්‍රදේව ඉන්ද්‍රයි ශක්‍රදේව රජුනන්ට මතු අටමහා නරකෙට යන්න හේතු තියෙනවා. කල්ප ගානක් ඉඳලා හරි කොච්චලා දු කෝටි ගානක් ඉඳලා හරි එකකින් ගෙවිලා කරව පාප කර්මයක් මතුවෙලා අටමහා නරකයේ දුක් විඳින්න ඔහුට මතු සිද්ධිය තියෙනවා නම් ඔහුට සැනසෙන්න පුළුවන් නම් මම සැනසුණා මම ලැබුවා සැනසෙන්න කියලා. හැබැයි හිඟන්නේ ඉන්නවා සෝවාන් වෙලා. හිඟාකා ජීවත් වෙනවා කාලෙ ගෙවනවා. හැබැයි එයාට සැනසෙන්න පුළුවන් ශක්‍රදේව රජුර අටමහා නරකයේ ගියත් මං හතර පායම උපදින්නේ නැහැ තිරිසන එකතු වෙන්න. වෙන්න හේතු මල් ළඟයි. එහෙනම් සෝවාන් ඵලයේ වටිනාකම දැක්කේ නේද? මෙන්න මේ නිසා කියනවා සක්විති රජකමටත් සක්‍ර දේවේන්ද්‍රත්වයට වඩා වැඩි සෝවාන් ඵලිය උතුම්. කියන්නේ ඕකයි. අරක තාවකාලික සම්පත්තිය. සක්විති රජකමයි සක්‍ර දේවීන්ද්‍රත්වය. සතරපාය නිදහස කියලා නෑ. එතන හිටියා හරි. සක්විති රජුරුව හරි සක්‍ර දේවීන්ද්‍ර හරි රෝවාන් වුණා නා. එයාට ඔහු කරන සක්විති රජකමට සක්‍ර දේවීන්ද්‍රත්වයට වැඩි ඵලයක් ඔහුට හම්බ වුණා සෝවාන් ඵලෙ. ඉතින් එයාට මේක ලබන්න බෑ කියනවා නේද? ලැබුවොත් ඒ වටිනාකම අසීමිතයි. මේ භාවනා කිරීමේදී අඩියෙන් අඩිය කළ යුතු පිළිවෙල හදා දෙන්න කියලා ලියම කරනවා. ආර්ය මාත්‍රි භාවනාව වඩලා දෙවනුව අසුභ භාවනාව ආදී බලමි. නුසුසුද නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි තියෙන්නේ. මේ භාවනාවක් වැඩිීමේදී අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. සතර දුර අපි ලෝභ දේශ මොහ රාග දේශ මොහ සහගතව සතර හුරු පුරුදු කරගෙන ආපු වැඩපිළිවෙල නිසා අපේ මනස වේලාවක රාගීයි, වේලාවක ද්වේෂ සහිතයි, වේලාවක මොට වේලා. මෙහෙම තමයි මේ ගමනේදී අපිට අවස්ථා හම්බ වෙන්නේ. වේලාවක රාගීක අවස්ථාව මතු වෙලා එන අරමුණ රාග අරමුණ කියනවා, රාගීට ඇදගෙන යනවා. ද්වේෂයට අරමුණ කියනවා, ඒලාට ද්වේෂය නැగిලා එනවා. මුලාවට අරමුණ කියනවා, මුලාවටපත් වෙනවා. දැන් මේ වගේ අවස්ථාවත් තුල තමයි රාග ද්වේෂ මොහගේ තුනේ තමයි අපි අරිහත්ත්වයටපත් වෙන කම ගමන් කරන්නේ. එතකම්ම එක එක අවස්ථාවල අපිට අරමුණ වෙන හැටියට අරමුණ පිළිබඳ මුලා සිහියකි අපි ගන්නවා. පූර්ණ සිහිය සතිය වතු වෙන්නේ අරිහත්ත්වයටපත් වුනහමයි. එතකොට තමයි රාග දේශ මොහකේ තුනෙම මොන විදිහකින්වත් අපිට සම්බන්ධ කරලා අපි මැඩපවත් ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. ඒ වැපේ යටපත් කරන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. අන්න ඒක ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරගෙන යන මූලික අවස්ථාව කියලා. රාග දේශ මොහ නැතික් කියලා අපිට කියන්න බැහැ. මෙන්න මේ විලාසෙදි මොකද වෙන්නේ? රාගයේ, ද්වේෂයේ, මොහයේ ඒ අරමුණු එනකොට අපිට එනවනะ. අන්නේ මේ අවස්ථාව භාවනාට යෝග්‍ය විදිහට ගන්න ඕනේ ඒක ඉදිරි කරගන්න. රාගයේ එන වෙලාවකයි අසුභේ වලන්නේ. ද්වේෂයේ එන වෙලාවට මෛත්‍රිය. ඒ විදිහට මෝහයේ එන වෙලාවට ප්‍රඥාවට හේතුකාරක දහම් සීකිරීම. මේ කියන කාරණා තුනේ තමයි මේ ආර්ය මාර්ගය වඩන්නේ. මේකට තියෙනවා ක්ෂණික සමාධිය. ක්ෂණික සමාධිය කියන්නේ යන්නේ ඒකයි. අපි යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩේ කරන වෙලාවෙදී හිතන කියන කරන වෙලාවට මේක රාගිකද ද්වේෂ සහගතද මෝහ සහගතද කියලා මනස සිහියෙන් ඉඳලා. ඒක රාගයේයි තියෙනවා. ඒකේ තියෙනා වූ අසුභේ වෙනිහි කරන්න ඕනේ. අසාරයෙන් මෙනෙහි කරන්න ඕනේ. මේ වැඩ පිළිඳින අපි ද්වේෂයටපත් වෙනවා නම් මිත්‍හිත මෙනෙහි කරන්න ඕනේ. මොහිරපත් වෙනවා නම් ප්‍රඥාව හේතු වෙන දහම් මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රමී තැනට ඔබින විදිහට ගත්තහම තමයි අපිට අවශ්‍ය කරන භාවනාව අර ඉතලා කිව්ව ක්ෂණික සමාධියකදී ඇති වෙන්නේ. ක්ෂණික කියන්නේ මොහොතක ඇති වෙන සමාධිය නෙමෙයි. ඒ මොහොතේදී අපි ඉතින් ප්‍රඥාවෙන් සතියේ නුත්ව ඉඳලා හීනුවෙන් ඉඳලා අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාව ඉක්මවන්නේ කොහොමද? මේ අවස්ථාව ජයගන්නේ කොහොමද? මෙන්න මේක ක්ෂණික සමාධිය තියෙන්න ඕනේ. මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ ක්ෂණික සමාධියක් එක්කයි. යෝනිසෝ මනසිකාරය කියන එක ඇති වෙන්නේ අපි දකින්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා අපිට විග්‍රහ කරන්නේ. යෝනි කියන වචනේ පෙන්නන්නේ උපත. සෝ කියන වචනේ පෙන්නන්නේ සමහ. සමාගයේ උපතක් සිද්ධ වෙන්න තියනවා නම් යම් කිසි දිහිදී කිලි ක්‍රියාවදන් තුලින් අන්නේ ඒක මේ බඳු හිතිවිලි ක්‍රියාවදන් මේ බඳු උපතර හේතු වෙනවා. මෙන්න මේක දකින්න එක යෝනිසෝමනසිකාරය. නුවණින් හින්දවගර මේක තේරෙන්නේ නැහැ. නුවණින් කටයුතු කරන්න කිව්වහම මේ ලෝකයේ බුදුරණහතේ පහළ වෙන්නේ ඉස්සරහා මිනිස්සු තී නුවණින් කටයුතු කරනවා කියන්නේ මේ ලෝක සම්මතියක තිබුණා. ඒයි නිවන් දැක්කේ නැහැ. දැන් යෝනිසෝමනසිකාරය කියන වදිනේ තේරුම. කාගේ හිතිවිල්ලක් මෙනෙහි කරනකොට, කාගේ හිතිවිල්ලට අනුව කියනකොට කරනකොට මේකේ රාගික උපතක් ලැබෙනවා. කාම ලෝකයේ උපතකට හේතු වෙනවා. ඒක දුසේ නම් සතර පාය කාම ලෝකයේ උපතකට හේතු වෙනවා. අන්න ඒක තමාට වෙන්නා වූ තමා උපදින්නේ මේකේ කොපතනක උපදීද මෙහෙම අසුරු කළොත්. මෙන්න මේක දකින්න නුවණට කියනවා. යෝනිසෝ මනසිකාරය. නෝනි මෙනෙහි කරනවා කියන්නේ ඔන්න ඕකයි යථාර්ථය. ඉතින් අපි ඒක දැකලා නෙමෙයි නෝනි මෙනෙහි කරනවා කියලා තේරෙන්නේ. මේ බඳු වන්නා වූ දැන් ගැරහීමයි ඇඩියාවයි කියන මේ දෙකෙන් යුතුව බුද්ධලේ ගත කරනවා. ඔහු දකින්න ඕනේ ගැරහීමේ ඇඩියාවේ යම් කිසි පාපයක් ඇත්නම් මේක ලෝභ මොහ සහිතයි, ද්වේෂ මොහ සහිතයි. එහෙනම් මේකේ උපත්ිය ගැරහීමෙන් ඇඩියාවෙන් සකස් වෙන්නේ ගැරණි සංකාරය. ගැරහීමේ ඇඩියාවේ අර්ථය තමයි ගැරණියා කියන්නේ. ගැරණියා උපදින හේතුව මේ මම ළඟ තියනවා නම් ගැරහීමක් ඇඩියාවක් තියනවා නම් මගේ වැඩ පිළිවෙලද? යෝනිසෝ මනසිකාරයෙන් අපි දකින්න ඕනේ මෙන්න ගැරන්ටි උප්පත්තියට හේතු වෙන මගේ වැඩ පිළිවෙල. අන්න ඒක දැකලා මොකද වෙන්නේ? කවදාවත් මට ගැරන්ටියක් වෙන්න එනවා මේ වැඩි අරගෙන ගියොත්. මම ඒක ඉක්මෝලා නැහැ. අන්න තේරුම් ගන්නවා. එහෙනම් මම කවදාවත් ගරහන්න හොඳ නැහැ, ඇඩියාවටපත් වෙන්න හොඳ නැහැ. අඳෝ ඇඩියා කියන්න හොඳ නැහැ. ඒකට ගියොත් එහෙම මට කවදාවත් ගැරන්ටියා වෙන එකකින් බේරින්ද වෙන්නේ නැහැ. අන්න යෝනිසෝමනසේ වාරින් දැනගත්තා. සත්බසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉරිසින් වහන්සේලා අබුද්ධෝත්පාද කාලේ සත්බසත් දේශනා කරනවා මොනවද ප්‍රාණඝාත කරන්න එපා හොරමර කංචා කරන්න එපා සුරාසු දුරාචාර කරන්න එපා බොරු කේලම් පරිසදෙන ප්‍රලාපේවා ආවැඩයි ලෝභ තරහ මොඩ මේවට බක් වෙන්න එපා මේවා ආවැඩයි දැන් මේ සත්බසත් දේශනා කළා ඔය සත්බස ඉවත දමලා බහ ලූ නිසා යම් කිසි බුද්ධලේක වෙනස් දෙයක් කියනවා නම් ඕවා බොරු ඕවා බඩවලා ගන්න හදපු එක එක බවුනාගේ කතා ඕවා කවුද ගණන් ගන්නේ මේ જાතියේ කතා කියනවා කියලා ඔහු ඒකේ විචිත්ත වෙන වෙනස් පැත්තක රාගදේශ මොහ පැත්තේ වැඩවලට බහලා ඉන්නවනම් ඒව හොඳයි කියලා. බහලු වැඩ පිළිවෙල ඕකයි. බහලු සංකාරය තමයි බලු සංකාරය. බල්ලා වෙන්නේ ඕකේ. ඉන් අපි දැනගන්න අපි අතින් එහෙම එකක් නම් කියවෙන්නේ. මේ බලු වෙන්න හිතනවා බලු වෙන්න කියනවා බලු වෙන්න කරනවා. මේකෙන් මට වෙන්නේ යෝනිය මොකද බලු යෝනිය. බලු යෝනියට ඇති සර් කියනවා මම. බලු යෝනියටපත් වෙන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරමු. ඉතින් මට ඒක හොඳද? බල්ලිය කෙනෙක් හොඳද? අන්න අපිට නිගමනය ඇතිනවා බල්ලිය කෙනෙක් හතර පහ ගත වෙන දුකිත පැත්තා. ඒක හොඳ නැහැ. මෙබඳු හිතවිලි, මෙබඳු ක්‍රියා, මෙබඳු කතා වහව නැවැත්තේ. මේ සංකාරයේ වුණොත් නැгий යුතුයි. අනි යෝනිසෝ මනසකාරයෙන් බල්ලියක් නොවන හැටි දැනගන්න. අපි ওই විදිහ දකින්න ඕනේ සතු වෙන හැටි. මේ හැම එකකටම තියෙන සංකාරිය ගොඩනගින ක්‍රමයක්. සදාගේ නමේ තියෙන මේ සංකාරී ස්වභාවය. බහලු නිසා බලු වෙනවා. ඕක අලලා වැඩ කරන්න ගියා. බහ අලලා වැඩ කරන්න ගියා. බහ අලලා බලලා වෙනවා. අනේ බලු බලන්න උපදින සංකාර කොට නැගෙන හැටි. අපි යටි දකින්න ඕනේ. මේ සද්ධර්මයේ හොඳ යහපත් වන්නා වූ ගුණේ ඇති අය. එබඳු වන්නා වූ තැන්නේ. ඒ ගුණේ හිල් කර දැමන. කනින වැඩ කරන. කනිමින් හිල් කර වෙකර කියන කනහිලා. කනහිල් සංකාරේ. කනහිලා කියන්නේ නරිය. නරියෙක් වෙන්න ඕන නම් ಗುಣධර්ම කනින ඒවා සිදුරු කර දමන වැඩ කරන්න. අන්න කණ්ඩ චින්ද්‍ර කියන දෙකට වැහෙනා පාප ධර්මයන්ද. එකක් කනහිලේ පේනවා. කනහිලේ කියන්නේ සංකාරය ගොඩ නැගුවා. ආ යෝනිසෝ. මම ඕක මම ඊක යෝනි කරගත්තා නේ. යෝනිසෝ වුණා. මම මානසිකාරයෙන් දකින්න ඕනේ මෙන්න මේක වැන්නලා බලන්න ඕනේ. මේකෙන් සිද්ධ වෙන කාර්යය මොකද්ද? බලපහ වෙනා මෙන්න මානසිකාරය. මන ඉහිකාර කළොත් ඒ පැත්තද? මට හිතෙන්නේ නරියෙක් වෙන්න. කණහිලෙක් වෙයි. අනේ දැනගන්න. මේ ඒ ආකාරයෙන් අපි දැනගන්නවා ඒ සබා හැදෙන සංඛාරයක් තියෙනවා. සෝතාපන්න අංගවලදී පුද්ගලයා දැනගන්නවා සේකල නිර්යත්තේම් සේකල ප්‍රේතවිසයත්තේම් සේකල තිරිසන් යෝනියත්තේම් සේකල අසුරනිකායත්තේම් නියතේම් සම්බෝධි පරාණීම් සෝතාපන්න වෙමි හිතේම කැමැතිනා ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කළත් නොකළත් ඔහු දැනගන්නවා ඔයිදි. මොකෙන්ද? කොහොමද මං නිරේන්නේ? විරේත මං පත් වෙන්නේ නැහැ කියලා දැනගන්නේ. මම ළඟ තියෙනවා නම් ගිනි ගන්නවන අනුන්ට ගිනි දෙන වැඩ පිළිලා. යම් තැනක ගිනි සහගත පැවැත්ම යම් තැනකද මම ඉතන උපත්තියට මට හේතු තියෙනවා. එහෙනම් සැපයෙන් තොර වෙන දාහයටපත් වෙන්නේ. ඒ වගේම ඒ පැත්තට එකතු කරන්නේ. නිරේත හේතු කරන්නා වූ අය සංඛ්‍යාත වන්නා වූ නිරේත නිරේත එකතු කරන්නා වූ යම් කිසි කර්මයක් ඇති නැක නිරේ සංඛාර. ගිනි දෙන්නේ. ගිනි අපායට හිමිකම් තියෙනවා. එපා 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 කියනවා. කොච්චර කිව්වත් ගහන්න. කොච්චර කිව්වත් කුච්චර. අනේ එපා කියනවා. එපාය උපදීනේ තියෙන තමයි අපාය. එපායට හිමි දෙන අපාය. එපා කිව්වට හරියන්නේ නැහැ. එතන උපදීන දෙනවා. මොකද? අනේ ගහන්න එපා කියද්දි ගහනවා. බනින්න එපා කියද්දි බනිනවා. මට නිඳා කරන්න එපා නිඳා කරන්න එපා කියද්දි නිඳා කරනවා. එපාය කොච්චර එපා කිව්වත් අපි කරනවා නම් අපිට සිද්ධ වෙනවා. කොච්චර එපා කිව්වත් දුක විඳින උපදීන දෙකයි පාර. අනේ එපායෙහිවත් අපාය උපදින්න හේතු. මේ ලෝකයා යමකට දුක් කරදර වින්ද කැපෙන්නේ නැහැ. ඒ අත්තානම් උපමං කත්තා නහනීය නගතේ. ඔය ටික තේරුම් ගත්තා නම් තමා උපමා කරගෙන අනික් අයට හිදවන්නේ නැත්නම් අනික් අය එපා අනික් අය වේදනාව විඳිනකොට එපා එපා කියලා කෑ ගහන යාදීව කරන්නේ නැත්නම් තමන් ඒකෙන් මිදුණා නම් තමන් දන්නවා මං ඇසුරු කරන පුද්ගලී අනේ මට මෙහෙම කියන්න එපා කියනවා දුක් ගැනවිලා කහන්ද මගේ හිතවිලි ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මට එපාය යන තැනට යන්න හේතු නැහැ අපායට යන්න හේතු නැහැ යමක් එපා කියනවා නම් ලෝකයා ඉතින් යන්න හේතු මට නැහැ මං අනුත්තර ගහනවා නම් කවුරුවත් ගහන කෙනා ගහපන් ගහපන් කියන්නේ නැහැ එපා එපා කියනවා මිස. එපා එපා කියලා බැඳින ගහපිය ගහපිය මැරෙන්නව ගහපිය කියලා තින්නවා අපි ලක්කයි. හැබැයි කරන්න දෙයක් නැතුව අරගෙන තවත් ද්වේෂයෙන් නැගිට එකක් ඒක. උඹ ඒකට කැමති හින්දාද කිව්වේ කියලා ඇහුවා. කැමති හින්දා නෙමෙයි මේකගේ බේරෙන්න බෑ මැරුණා නම් ඊට වඩා හොඳ හින්දා මං කිව්වට ගහපිය මැරෙන්න ගහපිය කියලා මං නිකන් හිතා කියනවා. එහෙම හිතලා ඉන්න දැන් සමහර කාන්තාව එහෙම මරවි ගහපිය ගහපිය මැරෙනකන් ගහපිය කියලා ඉන්නේ හදන්නේ. කාපිය මම මරන්නේ කාපිය කියලා ඉන්නේ. කැමතිද ඇහුවත් එහෙම කැමති නෙමෙයි ඉතින්. හොඳින් ඉන්න බැලුවා බැලුවා බෑ බැරි දෙන මට මරණය හොඳයි ඊට වඩා. ගහලා මැරුවා නම් ඊට වඩා හොඳයි කියලා හැරි. කොච්චර වේදනාවක් ඉදේ කියන්නේ. ඕනාවට කැමැත්තෙන් කියන වචනයක් නෙමෙයි ඒ පහයි. ඒක කැමති නෑ. මේ කැමැති නැති ඒවා ඒ ආයත එහෙම දෙයක් කරනවා නම් කැමැති නැති ඒවා ඒවා එකතු කරනවා නම්. එපාය එකතු කරන්නේ එපායට එකතු කරන ඒවා කරන කියලා. අපායෙන් නිදහස් වෙලා නෑ. එයා පහයි. අන්න අපාය යනවද නැද්ද කියලා දැනගන්නේ ඕකෙන්. මං එහෙම කරන්නේ නැත්නම් දැම්මම මල්ලගේ මේ බීජේ නෑ නේ. අන්න අපි කරන්නා වූ යම්කිසි කර්මයක් ඇද්ද කුඹුරයි. ඒ කුඹුර මල්ලඟ නැහැ. ඒක කරන්න මගේ කැමැත්තක් තියෙනවා නම් ඒ තෘෂ්ණාව ජලයයි. ඒ කුඹුර ජලයේ මල්ලඟ නැහැ. ඒකේ අවිද්‍යාවේ මට ඒක වැහිලා තියෙනවා මේක වැරදි නෑ කියලා හැකිනම් ඒ අවිද්‍යාව ඒක බැම්මයි. ඒ බැම්ම මල්ලඟ නැහැ. එහෙනම් ඒකේ නිකුත් කරන්නා වූ විඥානයක් ඇද්ද ඒක සාජාත විඥානීය බීජයයි. ඒ බීජය මල්ලඟ නැත්නම් ඊට පස්සේ අනිත් හැටි මොනවෙන් ගියත් මට බීජයක් නැහැ නෝ කොහෙන්ද ඵලයක් හටගන්නේ. අනිත් බීජය අදමදුර කළොත් මතු ඵලයක් හටගන්නේ බීජය දැන් නැත්නම්. බීජය නිබදවන්නේ නැත්නම් මතු අපාගත උප්පත්තියේ මට ඵලයක් හටගන්නේ කොහොම බීජය. එහෙනම් හේතු සාධකතු දැකලා කියනවා සියකල නිරේ ඇතේ. මට නිරේ ඉන්න විදිහක් නැහැ. අපි ඒ බීජය මම නිබදවන්නේ. සියකල තිරිසන් යෝනි ඇතේ. තිරිසන් වැඩ කියන යමක් මේ ලෝකේ තියෙනවා නා. මේ බලහලා කරලා තියෙන තිරිසන් වැඩ ගැහේ. අපි අදත් උග කියන අපි ආදි වැරැන්න බුදුදහම දැනගෙන හිටපු නිසා. ඒ ජාතිය වැඩවලට ඒ ජාතියේ නාම ගෝත්‍ර වලින් කතා කරනවා. ඔව් බුල්ලම අපා අපා කියන්නේ. ඒක තමයි නියම වචනේ. අපා කියන එක තමයි එපා වුනේ. අපා කියන වචනේ තමයි ඒකේ නියම වචනේ. අපා ගත වෙන්නේ එපා ඒවට ගත කරපුවාම අපා ගත වෙන්නේ. අපිට හිත වෙන්නේ ඒකයි. අන්න තිරිසන්න උපදින්න හේතු වෙන්නේ. දේවල් අපි හොයා ගන්න ඕනේ. ශිෂ්ට සම්මත යහපත් සමාජය තුළ අපිට යන්න පුළුවන්කමක් නැහැ අවංක නැත්නම්. අපි වංක විදිහට නීච විදිහට වැඩ කරමු. අපිට හිත වෙන්නේ කොන්ද නමාගෙන හැංගිලා යන්න. තිරච්ඡානෝ යන්න. කෙලින් අවංකව නැගී සිටලා මූණ ඉදිරිපත් කරලා යන්න පුළුවන්කමක් නැහැ සමාජයේද. යහපත් සමාජයේද. අන්න ඒ වගේ ගති ලක්ෂණටි වැඩ කරන ඒවට කියනවා තිරච්ඡාන වැඩ. හරස් හතර යන්න වෙන වැඩ. ඒ දේට අනුකූල උපත්තියක් තියෙනවා තිරච්ඡාන උපත්ති. මේ අවංකව මේ වැඩ කරන පුද්ගලයාට එහෙම හැංගෙන්න දෙයක් නැහැ සමාජයේ. හැංගෙන්න දෙයක් කරලා නැති නිසා. ඒ අසාධාරණ නොකරන නිසා. සෝතාපන්න පුද්ගලයා. ඒබඳු අසාධාරණයක් නැති නිසා කාටවත් ඔළුව පාත් කරලා හැංගිල යන්න දෙක නැමෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා යාට අවංකව කෙලින් ඉන්න පුළුවන්. එහෙනම් තිරස් හතර යන වැඩ කරලා නැති නිසා. ඔහු තිරච්ඡාන ගෝත්‍රයේ කොතනකවත් උපදින්න හේතු නැහැ. බීජ නැහැ. අන්න ක්ෂේකල තිරහන් යෝනි ඇත්තේ. ආ යෝනිසෝ මානසිකාරයෙන් ඉවර. එයා දන්නවා මෙන්න මේ වඳු කරන්න ගියොත් මෙහෙම තිරිසන් වෙනවා. මම තිරිසන් වෙනවා නම් ඒවට මම මන ඉෂිකාර කරන්නේ නැහැ. එහෙනම් මගේ මන ක්‍රියාත්මක කරන්නේ නැහැ. අනේ යෝනිසෝ මානසිකාරය දැක්කා. දැකලා ඉතින් ගත තීරණය ඉඳ බැලුවා. නැහ තිරිසන් වැඩ මම කරන්නේ නැහැ. තිරිසන් වැඩ නොකරන මට තිරිසන් බීජ නැහැ. එහෙනම් මට මතු තිරිසන් වෙන්න හේතු නැහැ. න්‍යාය ධර්මයට අනුව දැනගෙන කියනවා. ඒකාන්තයේ සැක නැතුව කියනවා. මම තිරිසන් වෙන්නේ නැහැ මෙන්න මේ හේතුව. හාමුදුරනි මම සෝවාන්. ඔව් ඔව් මම ලීවිය දෙන්න. දියාගෙන ඉවරලා ඔක ඇඟිණිය ගහගෙන ගිහිල්ලා කියනවා මං සෝවා. මං යන්නේ නැහැ පා. කොහොමද යන්නේ? ඒක දැන කියන්නද? හාමුදුරනි ඔබ හන්දේ කොහොමද කියන්නේ මං තිරිසන් වෙන්නේ නැහැ කියලා? ඒක කොහොමද කියන්නේ හාමුදුරනි? මොකෙන් කියන්නේ? ඒක දැනගන්නේ අපි. තව තමන් මේ දැනගන්නේ. හාමුදුරු කොහොමද දැන් මේ තිරිසන් වැඩ කරවන්නේ නැද්ද? හොරෙන් හොරෙන් තිරිසන් වැඩ කරවන්නේ නැද්ද කියලා? කොහොමද සාධකයක් දෙන්නේ? ඒක අපේ හිතනේ අපි ආවංකව දන්නේ අපේ හිතනේ අපි තිරිසන් වැඩ කරනවද නැද්ද කියන්නේ. නීච වැඩ කරනවද නැද්ද කියන්නේ අපේ හිතනේ දන්නේ. ඉතින් මගේ හිතේ මම විනිශ්චය කරගන්න එපා මං තිරිසන් වෙනවද නැද්ද කියලා හාමුදුරුව කොහොමද දන්නේ? කර්මස්ථාන ආධාර වෙන කොහොමද දන්නේ? ඉතින් සාහතිකයේ දෙනකොරම දැනගන්න ඕනේ මේක හොර සාහතිකය. ඒක හරියන එකක් නෙමෙයි. ඒක දැනගන්න ඕනේ. මේ සාහතිකයේ සමාගයේ හෘද සාක්ෂිය තනුව මතු වෙන්න ඕනේ. එතකොටයි ඒක දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාගෙන් අතහලා සෝවාන් ඵලය කියනවා කියන්නේ නෙමෙයි. තමා දැකලා කියනවා. මෙන්න මේ හේතුවටයි මම සෝවාන් කියන්නේ. සේකල නිවිය ඇත්තේ සේකල තිරිසන් යෝනි ඇත්තේ. එතකොට සේකල ප්‍රේත විෂය ඇත්තේ. මම හැදියාව තියදී අනුන්ට අතපාලා කම්මැලිකමට ඉඳලා අනුන්ගේ කල් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒක හරි අසාධාරණයි. මේ සමාජය තුළ මම ඉති කළ යුතු යම් වැඩ කොටසක් මගේ යුතුයකමක් තියෙනවා. ඒ යුතුකමම ඉටු කරන්න ඕනේ. අනික වෙනකම් මම ඔළුව හැක්කමයි කියලා හැංගිලා ඉවර පස්සේ ගිහින් බඩ පැලෙන්න කන જાතියකෙක් නෙමෙයි. එහෙම වුණාද ඉන්නවනේ. හජු කපන්න තියෙන්නේ. ඉදාට මුකුත් නැහැ. අතේ හැක්කමයි ඔළුවේ හැක්කමයි නැකිලා ගන්න බැහැ. ඔක්කොම බැ හජු මළු හිදෙන එක. ඉදුණට පස්සේ මොකද වෙන්නේ? අපෝ ඊට පස්සේ ඔක්කොම ඉවරයි. ඔව්. නේ සක්කාය දිට්ඨිය කියන එක නැති වෙනවා. කාය සත් කියන හැඟීමයි නැති වෙන්නේ. දෘෂ්ටියයි නැති වෙන්නේ. දැන් වැරද්ද වැරද්ද හැටියට දකින්නවා. අවැඩ අවැඩ හැටියට දකින්නවා. මේ ලෝකේ නිත්‍යයි හැපයි ආත්මයි කියන දෘෂ්ටියක් නැත්නම් මේ ලෝකේ අනිත්‍යදේ අනිත්‍ය හැටියට දුකදේ දුක හැටියට අනත්තදේ අනත්ත හැටියට හරියට දකින්නවා. ඔහුට කාය සත් කියන දෘෂ්ටියක් එනවාද? කාය කියන්නේ මේ සමූහ. චක්කු කාය, රූප කාය, සෝත කාය, හද්ද කාය, ගාන කාය, ගන්ද කාය, දිවහා කාය, රස කාය, කාය කාය, පොට්ටබ්බ කාය, මනෝ කාය, ධර්ම කාය. කාය කිව්වේ ওই ටිකයි. ওই ටික තුන සද්දයක් ඔහු දකින්නවා. යහපත් දෙයක් දකින්නවා. ඔය ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා වටහා ගත්තා නම් ඇත්ත වශයෙන්ම. ඔහුට කාය සත් කියන දෘෂ්ටිය තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ඔන්න ඕකයි. හැබැයි ඒක ඉවරුණාද? දැන් දදේ හොඳ නෑ කියලා දකින්නවා. හැබැයි දදේ කහනකට ගහන්නේ නැහැ. කහනකට සනීප නැහැ. නිකන් ඉන්නවා. දදේ බවක් දකින්නවා, දදේ කහනවා, දදේ හැටි. දදේ කහනකට කහන්නේ නැතු වෙනවද? දදේ හිඳ. දදේ බව දැක්ක හිඳ. කහනකට සනීපද? සනීපයි කියනවා. දැන් කහන සනීපන අනික් කපුල දෙක හදාගත්තොත් උඹ කැමති දෙක සනීප දෙකක් ගත්ත හැකි. කැමති? දැන් අපි කහන ගමන හිතන්නේ මොකද? අනින් මේක කවද්ද හොඳ කරගන්නේ? මේ කවද්ද හොඳ කරගන්නේ? හැබැයි කහනවා. මෙන්න මේ වගේ සක්කාය දිට්ඨිය කාය සත් කියන දෘෂ්ටිය දුරු කරලා පස්සේ මේක දඩියක් වගේ දකින්නවා මේ ඇහැ කන දිවනාසී ශරීරය යන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා තුල ගිහිලා තමයි මේ අසහනිය ඔක්කොම කොට නැගින්නේ. ඒක දැකලා ඉවරයි. හැබැයි දැක්කට තව දඩිය හොඳ වෙලා නැතුව වාගේ. පෙර කාම සංඛාරයන් නිසා කොට නගා ගත්තා වගේ කාම කයත් කාම පරිසරයත්. ඊ දෙකේ කාම ආස්වාදී තව පැහිල්ල වගේ තියෙනවා. ඒක ඇරෙන්නේ නැහැ. එහෙනම් කාම රාග පරිග කියන එක දුරු වෙලා නැහැ. සක්කාය දිට්ඨිය දුරු වුණා. දදේ හොඳ වුණා වගේ යම් දවසක අනාගාමී ඵලයටපත් වුණ දවසක එදාට මොකද වෙන්නේ? කැහිල්ල හොඳ වෙනවා. හැබැයි පොත්ත තව ගැලවිලා නැහැ. ඒ වගේ තමයි අනාගාමී බුද්ධිලයාගේ පංචස්කන්ධ ඇතුළු. කාමරාගයේ කැහිල්ල විතරක් නැති වෙලා තියෙනවා. ඒ වුණාට කහට පොත්ත තවම ගැලවිලා නැහැ. හරිහත් ඵලයටපත් වුණා කියන්නේ අර පොත්තත් ගැලවිලා කියලා. එදාට ඒකත්. මාන උද්දච්ච විද්‍යාව කොහොමද වෙන්නේ ඉදා? ඉතින් මේ ක්‍රමයේ දකින්න ඕනේ මේ සෝවාන් ඵලය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. ඒතකොට තමයි යථාර්ථයේ අවබෝධ වෙන්නේ. නේද? සක්කාය විතිය කියලා කිව්වේ කාය සත් කියන දෘෂ්ටිය නැති වෙලා ගියා. සත් කියලා ගන්නේ මොනවද? හොඳයි කියලා ගන්නේ මොනවද? මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මන තුල. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තුල මේක හොඳයි මට පවත් ගන්න වටිනවා. මේකෙන් දුකක් එන්නේ නැහැ. මේ දේ මෙසේ පැවැත්වුවොත් කියලා අපිට ගන්න එකක් තියනවා කියලා දැක්කන. අපිට සක්කාය දෘෂ්ටිය කො? ඉවරයි. නෑ නෑ ඔය කිව්වට විමුක්තියක් ඇති මේ පැවැත්ම තුන එක දැන් ආයි අපිට හැකයක් එනවාද? ඒ සඳහා කරන කටයුත්තක් වෙ කරලා තියෙන කොහොම හරි විමුක්තියක් පැවැත්ම හොයන්න වගේ අදහසක් එනවාද? කො විදිකිච්චාව. ඒ සඳහා මම මෙන්න මේ වෘත්ති පරාමර්ශනය කරන්න ඕනේ. එතකොට මට මෙහෙම එකක් හම්බෙයි කියලා එකක් ගන්න එකක් තියෙනවා. කො සීලපත පරාමර්ශය. ඔය තුන නැති වෙනවා. ඉතින් ඔය ටික නැති වෙන මොකද කරන්න ඕනේ? ඇහැ කන දිවනාසී ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියනේම අනිත්‍යයි කියන්නේ මොකද? දුක්ඛයි කියන්නේ මොකද? අනාත්මයි කියන්නේ මොකද කියලා. ධර්මානුකූල විමර්ශනය කරනකොට මෙන්න මේ හේතු වලයි මේවා අනිත්‍යයි කියන්නේ මේවා දුක්ඛයි කියන්නේ මේවා අනාත්මයි කියන එක තමාගේ නුවණින් තමට වැටහිලා ආවන. එදාට උහුර තීරණයක් එනවා. එහෙනම් මේ ලෝකේ අසකන දිවනාසී ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේට ඇයි කියලා දුර. මට හොඳයි කියලා අනුමත කරන්න එකක්වත් නැහැ නේ. කෝක අනුමත කරද? අනුමතයක් දෙන්න බැහැ. හැබැයි මට මේ හැර රූපේ බේරෙන්න නිකන් ඉන්නත් බැහැ. කන්ද ශබ්ද හැරෙන්න නිකන් ඉන්නත් බැහැ. ඒ ආසාවෙදි සැරසිල්ලකුත් එනවා සුවේකුත් දැනෙනවා. ඉතින් විඳින්නත් හිතෙනවා. විද විදා ඉන්න ගමන උත්තරෙනවා. අනේ මේ විඳින ඇහැයි විඳින රූපයයි. මේ විඳිනේ කරන කනයි මේ ශබ්දයයි. මේ විඳිනේ කරන ගන්ධයයි මේ ඒ වගේම නාසයයි. ඒ වගේම විඳිනේ කරන්නා මේ දිවයි මේ රසයයි. විඳිනේ කරන්නා වූ කයයි මේ පොට්ටාබ්බයයි. මේ එකක්වත් නිත්‍ය ඒවා නෙමෙයි. කැමැති දේ පවතින ඒවා නෙමෙයි. ඒ වගේම මේ අසහනීයටපත් වෙන විදිහේ පෝෂණය කළ යුතු කොච්චර කළත් වැහැරිලා වැන්සිලා යන මං කැමැති නොපවතින දේවල් නෙමෙයි. මේ වතුල ඉඳලා හැංගිල්ලක් ගන්නවා කියලා හිතන් මේ ගියාද? තනසුම හොයාගෙන විඳින්නේ මහ අසහනයක් නේද? ඉතින් මේක මේ දුක මේ තන මේ දාහේ ඉන්නේ නැත්නම් මේ විදිහට මේ අසහනියටපත් වෙන්නේ නැත්නම් මේ දාහේම පෙළන්නේ නැත්නම් මට කොච්චර විඳින්න පුළුවන්ද? අනේ තව විඳින්න බැරුව තියෙන මේ නරකම හොඳින් ද නෙමෙයි. මෙන්න මේ අසහනිය නිසා. මෙන්න මේ පෙළන නිසා. මේ ආස්වාදයේ ගත්තේ නැත්නම් මට පිළිනව. හරි අමාරු ඉන්න බෑ. මෙන්න මේක තමයි මම දැන් අයින් කරගන්න උනේ කියලා ඉතුරු ටික දකින්නවා. ඔහු කරගත යුතු හරිය. එහෙනම් මොකද්ද මේ? කාම රාගයයි පටිඝයයි කියන දේ හටගන්නේ මෙන්න මේ ටික තියෙන හින්දා. එහෙනම් ඒක නැති කරන්න මොකද්ද බුදුදානහතේ දේශනා කළේ? දැන් මම ඒකයි කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඒ ඇලෙන ආස්වාද දෙන දෙන ප්‍රියමනාප දේවල් ප්‍රියයි මනාපයි කියලා හිතන නිසාමයි. ඒ ආදීනව නොහිතන නිසාමයි. මට මේව පස්සේ තව හඹායන හිතක් එන්නේ. ඒ හඹායන හිත නැගෙන නිසාමයි. අසහනකාරී ඉන්ද්‍රියන් පහළ වෙන්නේ. ඒසයි මේ අසහනෙට මුල් වෙන්නේ. එහෙනම් මේකෙන් දුර වෙන්න මොකද කරන්න ඕනේ? මේවා ආදීනව දකින්න ඕනේ, වෙන්වීම ආනිසංස දකින්න ඕනේ. කාමියු රවට්ටන හැටි දකින්න ඕනේ. මේ සඳහා යම් කිසි ධර්මයක් ඇත්නම් මේක සිහි කරන්න ඕනේ. අනේ සිහි කරනවා. ධර්ම දේශනාවලින්, ධර්ම සාකච්ඡාවලින් ඔය විදිහට සිහි කරන්න පටන් ගන්නවා. එහෙම සිහි කරනකොට මොකද වෙන්නේ? අසහනකාරී මානසිකත්වයේ දුර වෙලා ගියාම අසහනකාරී ගොඩ නැගීම දුර වෙනවා. අසහනකාරී ගොඩ නැගීම දුර කරනකොට එයින් මතුවෙන හදන්නා වූ ඇසකන දිවනාසී ශාරීරිය මන ගොඩ නගනවා නම් අර අසහනකාරීත්වයට අයිති නැති දෙයින් ගොඩ නගනවා. එතකොට මොකද වෙන්නේ? ආස්වාදයේ සඳහා නොපෙළන්නා වූ එයින් ගොඩ නගව ඇසකන දිවනාසී ශාරීරිය කූඩු විතරයි. ආයතන බාටපත් කරන්න හේතු නැතුව යනවා. මොකද ආයතනය බාටපත් කරන්නේ අසහනීය පීඩිතව ඉන්නකම්. අසහනීය නැති වෙලා ගියන්නේ මොකක් නිසාද? අසහනීයට ගෝචර වෙන්නා වූ නාම රූප ධර්ම ගොඩ නැගෙන්නේ නැත්නම්. අසහනීයට ගෝචර වෙන්නේ නැවන ගොඩ නැගෙන්නේ නැහැ. ඇහැ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. කන දිනන මිහිරි හද්ද නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ. නාය තියන මිහිරි ගන්ධයක් ආග්‍රහණය කරන්න නෑ කියලා කිසිම දාහයක් නෑ. දිව තියන මිහිරි රසයක් නෑ කියලා දාහයක් නෑ. කය තියන මිහිරි ආස්වාදයක් ලබන්න ඕන කියලා දාහයක් නෑ. දාහේ නිදහසිතා දකින්න මට හිතෙච්ච ප්‍රශ්න ඉවරයි. මට නිදහස වෙන්න බැරුව තියෙන මේ දාහෙන් පෙළෙන ගතියක් තියෙන දිවිච්ච නිසා. එහෙනම් මගේ බලාපොරොත්තු බර ලොකුම ඕනකමක් තිබුණේ. දාහේ නොපෙළෙන ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. දැන් දාහෙන් පෙළන්නේ නෑ. කොච්චර සංසුලද? නිකම් හැරෙන්නේ ලා කාමරාගේ පරිගය දුර වෙලා ගියා. අනනාගාමි පල්ලේටපත් වුණා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? පොළොතායන් හැරි මේ රූප ශබ්ද ගන්ධ මේ ඔක්කොම දින ඇසකන දිවනාසී ශරීරයේ යන්තාකල් පවතිනවලු. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළුගෙන මේ කායත් එක්ක යම් කිසි පැවැත්මක් ගෙනියනවාද? මේ පැවැත්ම ගෙනියන තාක්කල් යම් කිසි ආකාරයෙන් මේකේ දුකින් මරි ඉඳහස් වෙන්න බෑ. කවද්ද මේ පංචස්කන්ධ පැවැත්මත් එක්ක සම්බන්ධය දුර වෙන්නේ? එදාටයි දුකෙන් ඉඳහස් වෙන දවස. මෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ. ජීවත් වීමේ ආශාවේ යමක් ඇත්නම් මේ පංචස්කන්ධ ප්‍රයත්න දින ආශාව. ඒක අසාරයි කියලා වැටහිලා වැටහිලා යම් දවසක ජීවත් වීමේ බලාපොරොත්තු කෙලවර වෙලා ගිය දාර පංචස්කන්ධයේ වශයෙන් දියෙන් දිගේ රොඩ වගේ පවතිනවා. මැරෙන දාක මැරි. කෙලවෙන දාක කෙලවෙ. ආයතනය රූප පෙන්වන්නට බලන්න බලාපොරොත්තුවකුත් නැහැ. හද්ද ඇහුනට අහන්න බලාපොරොත්තුවකුත් නැහැ. ආග්‍රහණ දැනුනට ආග්‍රහණය කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. රස දැනෙනවා රස ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. පහස දැනීම තියෙනවා පහස ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. හිත තියෙනවා හිතන්න පුළුවන් මොනවා හිතන්නද? හිතන බලාපොරොත්තුවක් නෑ. අන්නේදර හිතන්න දෙයක්වත් නෑ, කියන්න දෙයක්වත් නෑ, කරන්න දෙයක්වත් නෑ කියලා යථාභූතයේ වැටහෙන දවසක් එනවා. අන්නේදර මොකද ඉන්නේ? හිතන්න දෙයක් නැහැ නම් හිතෙන් අවශ්‍යතාවයක් ඇති කොට නගන්න හේතුවක් නෑ. කියන්න දෙයක් නැහැ නම් කරන්න දෙයක් නැහැ නම් කාය සංකාර වචී සංකාර නගන්න කොට නගන්න හේතුවක් නෑ. සංකාර නිරෝධයි. සංකාර නිරෝධන විඥාන නිරෝධයි. උගේ මනස චිත්ත උනා මිසක් විඥාන බාටපත් කරන්නේ නෑ. නා අවිද්‍යාවපත්ෙන් හටගන්න විඥානයක් ඇත්නම් ඒක නිරෝධ වුණා. අවිද්‍යා නිරෝධයි. එන අවිද්‍යාව නිසා හටගන්න නාම රූපය බැහැ ගැනීමක් තියෙනවා. ඒක ඉවරයි. අතකන දිවනාසී සතිය අවිද්‍යාව වැඩ පිළිලකට ආස්වාද වැඩ පිළිල යොමු කිරීමක් තියුණා. කැවැත්ම වැඩ පිළිලකට පාත්මක් තිබුණා. ඒකත් ඉවරයි. කලආයතනත් ඉවරයි. ඒ ස්පර්ශයක් තියෙනවා ඒකත් ඉවරයි. ඒ වේදනාවක් තියුණා ඒකත් ඉවරයි. ඒ තණ්හාව වැළීමක් තියුණා ඒකත් ඉවරයි. බැඳීමක් තියුණා ඒකත් ඉවරයි. තණ්හා උපාදානත් ඉවරයි. එහෙනම් ඒ භවයේ හටගන්න ශක්තියක් තියෙනවා. ශක්ති නිර්මාණය ඉවරයි. භවත් නිරෝධයි. එහෙනම් මතු යාතිය හටගන්නේ යාතිය. එහෙනම් අතකන දිවනාසී සතිය යම් තැනක නැද්ද? මන යම් තැනක නැද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරා යම් තැනක නැද්ද? එතෙන්දී දුකෙන් නිදහස්. අන නිවනේ කෙලවර. නිවනේ ඵල ප්‍රතිපල. ඉතින් ඔයක ප්‍රමින් දැනගන්න ඕනේ යථාර්ථයේ දේ නැහැ කි. දැන් මේ තව එකක් අහනවා. මේ මෙයා මේ සාමාන්‍ය ප්‍රශ්න. නිවන් දැකීමටම අවශ්‍යව නෙමෙයි. දැන් පන්සල් දෙවෙන් දානවල ඉතිරි කොටස ගිහි අයට කෑම සුදුද? මේ ගිහි පැවිදි කියන වචනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණා පිරිසයි තේරුම් ගන්න ඕනේ ඒකේ. මේ ගිහි පැවිදි කියන එක ලෝකේ එක සම්මතයක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කී පරිසරයේ තව එකක්. දැන් සෝවාන් මාර්ග අනුගාමිකයාගේ පටන්ගෙන ආදි ශ්‍රාවකයි. දැන් අපිට අදුතරමේ සෝවාන් වෙන්න ඕනෑ කියන හැඟීමක්වත් නැද්ද අදුතරමේ? නිවන් දකින්න ඕනෑ කියන හැඟීමක්වත් ඇතුව නිවේද මේ පිළිස ඇවිදලා ඉන්නේ. අද මේ හැයදාවදී උත්සාහ කරන්නේ ඒකද නේ? එහෙනම් සෝවාන් මාර්ග අනුගාමිකයාගේ මෙහා ගැනීම මෙතන ඉන්නවද? එහෙනම් මේ විහිද? ගිහි කියන්නේ මොකක්ද? යම් කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කරනවා නම් පොරමර ඒ වගේම බොරු කේලම් පරිසවදෙන පලාපපස්සේ යනවා නම් ඒක නම් ඔහුගේ පරමාර්ථය ඒක ආස්වාදින මාර්ගය ඒක නා. ලෝභකම තරහව මෝඩකම කියන මේ වැන් යුත්තන. ඒ පුද්ගලයා ඒ වැන් ආස්වාද හොයාගෙන ඒ වැන් සැනසු හොයාගෙන යන පුද්ගලෙක් නා. ගැරහිය යුත්තා කියන අර්ථයෙන් ඔහුට ගිහියා කියනවා. මෙන්න ගිහියා හැදෙන්නේ. ඔය වැන් අයින් වෙලා ඉවරලා ඉඳන් සැනසුම තියෙන්නේ මේවා තුල නෙමෙයි. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මට වැටහෙනවා. ඉබඳු වන්නා ලෝකෙන් අහක් වෙලා මේ ඔක්කොම තියෙන ගිහි වැඩපිළ පහ කර තමන්ඩයි මම මේ ලැහැත් වෙලා ඉන්නේ කියන දෙන්න බැසනා. ඔහු සසර ගමනට හේතු වෙන පියා ආර්ය කරපු කෙනෙක්. පියා ආර්ය කරන්න අවශ්‍ය කරන දේ අහපු කෙනෙක්. ඒවත් ආර්ය ශාවකෙක්. ඔහු රිය ශාවකෙක් නෙමෙයි. සසර ගමනට යන ශාවකෙක් නෙමෙයි. සසර ගමනට හේතු වෙන ශ්‍රාවයන් ක්ෂේත්‍ර ගමන නිසා කියන ශ්‍රාවක ශ්‍රාවීක්ෂය කරනවා. කාමාශ්‍රව බවාශ්‍රව දිත්‍යාශ්‍රව අනිත්‍යාශ්‍රව දී මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා යම්කිසි පුද්ගලයෙක් සිවුර ඇතුව හෝ නැතුව මොන ඇඳුමකින් හෝ ඉඳලා දර ඇඳුමක් අඳගෙන හිටපු එදා හිටපු දාරු තීරියේ හිටියා කොණ්ඩේ වවාගෙන වැද්දා වගේ දර ඇඳුමක් අඳගෙන ගිහියේ නෑ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මාගේ සංඝේ ආදර භික්ෂූන් අතර වහා දහම් අවබෝධ කරගත්තා වූ අග්‍ර පුද්ගලයා අග්‍ර ශ්‍රාවකයා තමයි අර මැරලා ඉන්නේ. ගිහිලා ආදාහනය කරලා ඉන්නේ. භික්ෂුන් වහන්සේ රටේ. මොකද ඇඳගෙන ඉන්නේ. දර ඇඳුමක් ඇඳගෙන වැද්දා වගේ කොණ්ඩේ වවාගෙන හිටපු මිනිස්සේ පිටින් බැලුවා. ලෝකයා නම් කියනවා එයා ගිහි. මේ භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා ඉඳන් අහනවා ස්වාමීනි ඇයි අපිට පැවිදි අවයිද? මේ ගිහියෙක්ගේ ශරීරය ආදාහනය කරන්න කිව්වේ. මාන්නේ එයා ගිහියෙක් නෙමෙයි. එයා සංඝරත්නයේයි. එයා අරිහත්ත්වයටපත් වුණා. එයා මේ සතර ගමන ඉවර කරපු කෙනෙක්. එයා රෙමි සම්පතියින්ද බැරි වුණා. එයා ඒක කරගත්තේ මාගේ මේ මහා ශ්‍රාවකයන් අතර. එක්කෙනෙක්ගේ ඉන්නේ. 80 මහා ශ්‍රාවකයන් අතර සම්මත කළා. වහා දහම් අවබෝධ කරගත්තා මාගේ භික්ෂූන් අතර. දාරු තීරිය අග්‍රයි. දැන් අදුමෙන් ගිහි වෙන්නන්න පුළුවන්. පැලගෙන හිටපු ඇඳගෙන හිටපු එකකින් පැවිදි වෙන්නන්න පුළුවන් වුණා. දානි හම්බෙන්න නිසා පැවිදි වෙන්නන්න පුළුවන් වුණා. මහන්නේ උණ ගහ පූදිනේ උණ ගහේ විනාශයේද බඩ ගහ පූදිනේ බඩ ගහේ විනාශයේද කිහෙල් ගහ පූදිනේ කිහෙල් ගහේ විනාශයේද දේවදත්තට සිව්පසේ හම්බෙන්නේ දේවදත්තක විනාශයේද කිව්වා. සිව්පසේ හම්බුන පළියට පිනා කිව්වා. ඔහුගේ විනාශයටයි හම්බෙන්නේ. ඒ වගේම දේවදත්ත පැවිදි ගේ නමට හිටියත් පැවිදි ප්‍රතිඵල ලැබුවා. නැහැ බුදුරන් වහන්සේ ළඟ සිවුරු දරාගෙන අවිඥා ලබාගෙන හිටියත් ශ්‍රාවක වුණා. ශ්‍රාවක වෙලා හිටියනම් ඒක වෙන්නේ නැහැ. අට මහා නරකයේ උපදින්න හේතු වෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා මේ ඇඳුම කියන එක ලෝක සම්මතය. ඒකෙන් ගිහිය පැවිදිය කියලා මනින්න බෑ. ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච යම් කෙනෙක් ඇත්නම් මෙතන ඇවිල්ලා ඉන්නේ ඔපෝම පිළිස ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන අය නෙමෙයි. මාගේ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් හැර ඔය දානේ අයිති නෑ නිකේ. පරදන්න එපා. දැන් මේ ශ්‍රාවක පරිණාමයේ තවත් නැති කෙනෙක් මෙතන ඉන්නවා. ශ්‍රාවකත්වයට පත් වීමේ පරිණාමයේ වෙන පිරිසරවත් අයිති නැති කෙනෙක් මෙතන ඉන්නවාද ගිහියු. ලෝක සම්මතිය නම් ගිහි ඉන්නවා පැවිදි ඉන්නවා. සාසන සම්මතිය අනුව මෙතන ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. එහෙනම් ආර්ය ශ්‍රාවකයන් අතර අනුපිළිවෙල එකින් එකට භික්ෂුන් වහන්සේලා වරඳලා ඉවරන ඊළඟ වටේම ඉන්න පාසක පාසිකාවන්ට එකයි. අන්තිමට හිඟන්නේ එකයි දිලා හිටන් හිටියා නම් එහෙම බලාගෙන අනේ මෙතෙන්ට ආවොත් මේ බුද්ධ ශාසනය තුල තියෙන දෙන්නට ආවොත් මට කන්න ටික හරි හම්බ වෙයි. පස්සෙන් එන හිඟන්නට තමයි කියතිය තියෙන කියලා වෙන්නේ. අකුරු. ඔව් අකුරු දාන ඇද්දිල එක අවස්ථාවක. බුදුරණන් වහන්සේ බෙදන්න දුන්න හැටි පෙන්නවා. භික්ෂුන් වහන්සේලාට බෙදන්න. භික්ෂුන් වහන්සේලාට බෙදන්න. ඔය ඇවිදින් ඉන්න උපාසක උපාසිකාවන්ට බෙදන්න. අර ඉන්න යාතකීන්ට බෙදන්න. ඊට පස්සේ ඒ මනසෙන් ස්වාමීන් මේ පුදුම හකුරු කලයක් මේක ඉවර වෙන්නේ. බුදුරණන් වහන්සේ අදිස්ථාන කරලා දුන්න එක. බෙදලා බෙදලා ඉවරලා අහනවා මම මේ ගමේ ගුඩි හැමතැනම ගිහින් බෙදන්නේ. එහෙමයි තියක්. මාගේ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් හැර ඔය හකුරු වලදලා දිරවන්නේ දෙන්න එපා. වතුර කර දාන්නේ නැහැ ඉරකලා දාන්න. දැන් මෙතන පෙන්නනවා. පස්යෙන් එන හිඟන්නටත් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. පස්යෙන් එන හිඟන්නටත් ඒ දානේ දෙන්න කියලා දුන්නා. එහෙනම් ශ්‍රාවක පරිණාමයක් හැර අනිකේ නෙවෙයි දිරවන්නේ නැහැ කියලා ඒකට ගමේ ගුඩි බෙදන්නත් එපා කියලා. එහෙනම් පස්යෙන් එන හිඟන්න ශ්‍රාවක පරිණාමයට අයිති නැහැ. අද මේ බුදුදහමට මෙච්චර මේ උසස් කරීතු කරගෙන ඉන්නේ මේ නිවන් දකින්න කරීතු කරගන්නයි අයිති නැහැ. අනුපිළිවෙලින් අයිති. අනුපිළිවෙල ගිනියන්න ඕනේ. ඒක වෙනස් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාට පූජා කරපු දෙයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා පළමුව ඒක පූජා පාර ගන්නවා. ඊයගේ පරිභෝග කර ගන්නවා. ඊට පස්සේ එතනින් අරගෙන ඊළඟ කොටසක් තියෙනවා නම් තව ඉන්නවා නම් ඊළඟ කොටස උපාසක උපාසිකාව ඉතුරු හරියක් තියෙනවා නම් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. තවත් ඉතුරු හරියක් තියෙනවා නම් අර හිඟන වාදී ආශක ඇදී ගන්න ඒගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි මේකෙන් පිට මේ ශාසනයෙන් බැහැර ඉන්න පුදුලෙවට බත් පැපයක්වත් අයිතියක් නැහැ. ඒ නිසා මම මේක ගෙදර ගිහිල්ලා තමයි අපි දුවර කන්න දෙන්නද පුතාර කන්න දෙන්නද එහෙම දුව පුතාර දෙන්න ඇවිත් නැත්නම් එහෙම යට අයිතියක්. ඒක විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අරයි යන්න නෙමෙයි තියෙන්නේ නෙමෙයි ධම්ම ගුණ අනුව කටයුතු කරලා නිවන් දකින්න මඟ පාදා ගන්නයි හැම වෙලෙම ඒකට මගක් පෑදෙන නිසා මේ ගන්න ආහාරය මට ආර්ය මාර්ගයේ පූර්ණ කරන්නම හේතු වාසනාවක් වේවා කියන අදිස්ථානයක් තමයි පස්වේසයන් ගන්න ඕනේ. මේක හේතු වාසනාවක් වේවා. ඔව්. 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 දැන් එතෙන්දී අපි දකිනවා එක දෙයක්. දානේ සකස් කරලා මෙතන ගෙනත් පූජා කරන කොටසයි. ඒ දානේ සකස් කරීමේදී ගත්තේ වෙන ඉතුරු කොටසයි කාරණා කොටස් දෙක. දානේ සකස් කරන්න ගේනකොටම මේක ගෙනාවේ මේ බුද්ධ පූජාවටයි එහෙම නැත්නම් මේ සංඝයා උදෙසා ආදි වශයෙන් අපි කල්පියා තීරණය කළා. ඒක මූලික වශයෙන් එතෙන්දම පූජා කරන්න ඕන. පූජා කරන්න ගේනකොටම මේකේ අග්‍ර කොටසේ බුද්ධ මේ බුදුරයන් වහන්සේගේ මහා රහතන් වහන්සේලා උදෙසා පූජා කරනවා ඊළඟ සංඝයා උදෙසා මම කොටසක් පූජා කරනවා ඉතුරු හරි අපි ඉන්නදී දිනක ඔහොමන අපි සකස් කරන්න පටන් ගත්තා. ඒ අනුව ඒක හිමිකම තියෙනවා. දැන් ඒ නිසා යම් කිසි දෙයක දානය සකස් කරනකොට අර කුසියේ දානය හදනකොට මේ අයිටම් දෙන්න කියන එක නෙමෙයි. වැඩි බණක් තිබුණොත් කාට හරි දෙනවා. ඒක තව සාංගික කරලා වෙලා හිටන් දානය යුවා නෙමෙයි. දානය වෙලා වෙලා කොරසක් පූජා කරනවා. ඒක ඒ අනුව යනවා. ඉතුරු හරි එකට සම්බන්ධ නැහැ නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ගේනකොටම සකස් කරලා එහෙම ගත්තා නම් එහෙම ඒක ගැළපෙන්නේ නෑ. ඒක හේතුවනේ කරන්නේ. පස්සේ කන්න බලාගෙන මොකද කියන්නේ බත් ටිකයි වැල්ලු ටිකයි තියලා ඉතින් සාංගික කරනවා. සාංගික කරලා පස්සේ ගෙනහල වේදනා ඉතුරු ටික. මොකද එකලා ක්‍රමයක් තියාගෙන ඉන්නවා ඉතුරු ටික ගන්න. හැබැයි සාංගික දාන ත්‍රිමුණා පූජා කළේ රූක්ෂ ආහාරයේ බතු වැල්ලු. ප්‍රණීතිය තියාගෙන රූක්ෂේ පූජා කරපුවම ඇට සැකිලිවන් ප්‍රේත වේලා උපදිනවා හේතු වෙනා කියලා වෙනවා. ඉතින් මහා සාංගික දානේ අඬ ගහලා දීලා ඇට සැකිලිවන් ප්‍රේත වේ උපදින පවකුත් කරගන්න. ඒ ප්‍රණීතිය පස්සේ බෙදන්න තියා ඉන්නවා සාංගික කරන් තියාගත්තේ තියාගන්න. සායික ඒ සම්මතිය තමයි වැඩි කලේ. නමුත් ඉතින් බතුයි මැල්ලුමකුයි සායික කරලා තියලා ඈ මොකද කිව්වේ? ඒ වගේ ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ඒක මෙලෝඩියම දකින්න හම්බෙන්නේ කියලා. ඒ අනුමත කරන්න හොඳ නැහැ. බුදුරණන් වහන්සේ දේශනා සත්තා ප්‍රණීත තියාගෙන සත්තා ප්‍රණීත අත්තල ආහාර රූපයෙන් දන් දුන්නෝ. ඔහුට එවන් පාපයකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා කියලා පෙන්වනවා. මේ නිසා අපි දකින්න ඕනේ සත්ත ප්‍රණීත කියන්නේ මොනවද? කීරං, දදින්, නවනීතං, පානීතං, මච්චෝ මංසං ඔය ආදි වශයෙන් පෙන්නලා තියෙනවා 10 7ක්. යා ප්‍රණීත ආහාර කොටස සම්මතේලා තියෙනේ. මේ ප්‍රණීත ආහාර කොටස තහනම් කරන්න අපිට අයිතියක් නෑ. ඒ නිසායි මම ඔය කිසි කෙනෙකුට මච්චෝ මංසං කියන එක තහනම් කරලා මෙහෙ එපා ගේන්න එපා කියලා කියන්නේ මට කියන්න බෑ. මට අවශ්‍යතාවයක් නැන්නේ. ඒ වුණත් මට එපා කියන්න අයිතියක් නෑ. ප්‍රණීත ආහාරෙන් දන් දෙනකොට ඒක එපා කියන අයිතියක් නෑ. කානකහතේ තහනම් ගැලපෙන්නේම නෑ. ඒකයි ඒක. දැන් ඒ නිසා තමයි කිව්වේ සාංගික ආහාරයේ ඉතුරු වෙන කොටස නම් අර අනු පිටියෙදි ගන්නවා නම් ගන්න අයිතියක් තියෙනවා. ිරෝණ. හැබැයි ආර්ය ශ්‍රාවකත්වයේ ශ්‍රාවක පරිණාමයක් වෙච්ච කෙනෙකුට. ඒ කියන්නේ බුදුගුණ කෙරෙහිවත් යම් කිසි ප්‍රහාදයක් ඇති කෙනෙක් ඉන්නවා. ශ්‍රාවක පරිණාමය. බුදුන් දහම් සමුන් කෙරෙහි චිත්ත ප්‍රහාදයක් හැදීනවා. ගැඹුරු දහම් දන්නේ නැතත්. ඔව් ශ්‍රාවක පරිණාමය. ඔව් ඒ චිත්ත ප්‍රහාදයක් යමෙකුට නැත්නම්. එයාට සම්බන්ධයක් නැහැ. ඒකයි. යම් කෙනෙක් ළඟ ශ්‍රද්ධා මාත්‍රය, සීල මාත්‍රය, සුත මාත්‍රය, ත්‍යාග මාත්‍රය, ප්‍රඥා මාත්‍රයක් නැහැ නම් ඔහු පුතඥයා කියලා වෙන්නේ. ශ්‍රද්ධා මාත්‍රයක් හරි යමෙකුට තියෙනවා ඔහු පුතඥයා කියන එක දාලා නැහැ. එන පෘථජ්ජනයා හොයාගන්නත් ඕනේ ආර්ය ශ්‍රාවකයාගේ 15 වෙනි තැන හොයාගන්නත් ඕනේ. ශ්‍රද්ධා මාත්‍රිය තිබෙන තැන පටන් ඔහු පෘථජ්ජනක කොටසෙන් සම්බන්ධ කරන්න බෑ. එයා ආර්ය ශ්‍රාවකත්වයේදී මාර්ග අනුගාමිකයා. ශ්‍රද්ධා මාත්‍රිය තියෙන කෙනා මාර්ග අනුගාමිකයා. මාර්ග අනුගාමිකයා කියන්නේ 8 වෙනි ආර්ය පුද්ගලයා. ආර්ය ශ්‍රාවකත්වයේදී දැන් මේ තව ප්‍රශ්න තියෙනවා. මේ සර්පේකු වෙත ඇතුළු වූ විට මරා දැමීමේදී පාපයක් සිදු වේ. මේ සඳහා කළ යුත්තේ කුමක්ද? දැන් මේ වගේ දේවල් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. පාපයන් සිදුවෙන හේතු තියෙනවා. පාපයන් සිදුවීමේදී නොකල යුතු කළ යුතු අවස්ථා තියෙනවා. කළ යුතු එකක් නෙමෙයි මේ කියන්නේ. සමහර අවස්ථා. දැන් අපි හිතමුකෝ මිනිහ මැරීමේදී පාපයක් සිද්ධ වෙනවා. එක අවස්ථාවක හොරෙක් සරණ පාවා ගත්ත රජුරවන්ට කියලා රජ කුමරියා. බොහොම ආදරෙන් දැකලා හිටන් අර මම පහරන පල් හොරේ මරන්න ගෙනියනකොට ඒ තැන නැත්තා මට ලැබුණ නැහැ මගේ ජීවිතේ විනාශ වෙනවා කියන කනකන ඔබ ඉන්නකොට අර පුදුයන් නිදහස් කළා ඉතින් ස්වාමියා හැටියට සරණ පාවා දුන්නා. දැන් මේ හොරාට හොරකම මිසක් රජ සැපලින් වැඩක් නැහැ. ටික දවසක් ඉඳලා මේ රජ කුමාරගේ තියෙන සියලු ආපන්න අරගෙන මේකත් මරලා දාලා මම යන්න ඕනේ මගේ හොරකම මට විතරක් අවශ්‍ය මෙතන හිර වෙලා ඉන්න මට බෑ කියලා හිතලා. උපක්‍රමයක් ඉදුවා. සරවාබර්ණේ සරසගෙන ඉදුරු ආපන පොදියත් අරගෙන දෙවියන් ද පූජාවක් යන තියෙනවා මම මේ බාරයක් වෙලා යාවේ මේක නිදහස් වෙන මරණේ නිදහස් වෙන ඒකයි ඉෂ්ට වුණේ ඒකයි මම බේරුණේ කියලා මෙහෙම බොරුවක් කියලා ගිහලා අර තැනැති ගලින් පල්ල දාලා මරලා යන්නද හැටි වුණා ආපන්න ටිකත් ඔක්කොම අරගෙන මේ දැන් ඉතින් කල්පනා කරා මේ අසත්පුරුෂයා මම මෙච්චර ගුණයක් යහපත් දේ කරලා දීලා මේක දැන් මාව මරන්න හදන්නේ මෙච්චර බුද්ධ ශාසනයේ තියෙන විලාසක මම මේ කරගත්ත මෝඩකමක හැටි මෙච්චර සැනසුමක් විමුක්තිය ලබා ගන්න තියෙද්දි මම මේ කාමීන ගිජු වෙන්න ගිහිල්ලා හිත කරගන්න විනාශේ දැන් මොකද කරන්නේ මුගෙන් බේරෙන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ මෙතන මු මරලා දානවා දැන් කරන්නේ එකම දේ මේකම අරගෙන එකයි කොහොම හරි මෙතන ඉපැර ගන්න වෙන ක්‍රමයක් උපක්‍රමයක් කියලා කිව්වා අනිත් ස්වාමීනි ඔබ වහන්සේගේ මමයි බාඩු යාල ඔබ වහන්සේගේ ඒසා ස්වාමීක වශයෙන් ඔබ හත්තේ අයිති ඕන එකක් කරන්නේ හැබැයි කදේ අපි මගෙන් යම් කිසි වරදාපාවයක් මෙතන කල ඔබ වහන්සේට සිද්ධ වුණා නම් මට කමා කරගන්න අවශ්‍යයක් දෙනවා අයිපා කරපිය කරන දෙයක් ඉක්මන් කරපිය කියලා ඉතින් අර විදිහට පැදගුණ කරලා වැඳලා එක රවුමක් ගිහිල්ලා ඉතින් වැඳගෙන ඇවිල්ලා හොඳට වැඳලා දෙවෙනි පාර ගියා තුන්වෙනි පාර බලන පුහිතා ඉන්න දැන් මේ වැඳලා ඉවරින්ද බලائي මුගේ අවධානය වෙනස් වෙන වෙලාව පුළුවන් හයිය වෙන දාහයන් අර කලපල සල්ලි කරලා අර හොරා ඒක මරාන දීගෙන අර කලපල වෙන්න මල මේ දැන් ඉතින් මොකද කරන්නේ බුදුරන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා පැවිදෙන්න ගියා මොකද බුදුරන් වහන්සේ දේශනා කළේ ඉතින් හැමතැනම මෝඩයි කියලා හිතන් මිනිස්සු හිතුවා ඥානවන්තව කටයුතු කරන දැන් තියෙනවා මේ බලන්න දැන් මොකද ඥානවන්ත කටයුතු මිනිවරුකෙනි දැන් බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදය දේශනා කළා නිසා පින්පව්වාදය දේශනා කරන්න කියන්නේ මේක හොඳට තෝරා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵලවාදය යම් හේතුවක් ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාත්මක කරන හේතුව කෙතෙක් දුරට සාර්ථකද කෙතෙක් දුරට කරදරයිද දැන් මෙහෙම හිතන්නකෝ ළමයෙක් ගෙයක් ගිනි ගන්නකොට පුංචි ළමයෙක් ගේ ඇතුලේ ගේ ගිනි ගන්න දැන් එහෙම මෙහෙන් දරපෙල්ලි කරා වැටෙන ආරාමයා වෙනවා ගෙදර දැන් ප්‍රශ්නේ වැඩි. දැන් අම්මා හරි තාත්තා හරි මොකද කරන්නේ අර ගිනි ගොඩ අතෙන් පැනලා ගිහිල්ලා අර දරුවා බේරාගෙන එළියට පැනලා දුවන. බලනකොට අර ගිනි රස්නේ වැඩිලා අර අම්මාගේ හරි තාත්තාගේ හරි හැමතැනම ඇඟ හිටන් හම්කඩේ පිච්චිලා පිලිච්චිලා. දියපත් ඇවිල්ලා. දැන් මෙතන කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි දුක දෙන කාරණේ. අනික තමයි දරුවා බේරාගත්ත කාරණා. දැන් දරුවා බේරා ගැනීමේ කාරණේට පුංචි දුක ගැන මොකද හිතන්නේ? ඒ දුක ගැන හිතලා මේ පිච්චෙනවා කියලා ඉතලා ගියේ නැහනා අර දරුවා මැරෙනවා පිච්චිලා. හැබැයි පිච්චෙන එක බලන්නේ දුක පැනලා ඉවිලා දරුවා බේරගත්තා නම් පිච්චුනේ කත ඇත්ත. ඒකට ප්‍රතිකර්මයක් කරගත්තා. හැබැයි දරුවාත් බේරගත්තා. දැන් මේ දෙකෙන් වටින්නේ මොකද? පිච්චිලා හරි දරුවා බේරගන්න එකනේ. එන හේතුඵල වාදී කියේ ඔන්න ඔබ. පින්පව් වාදී යනවා බලලා කියනවා ওই විදිහට. යම පව් නම් ඒක නොකල යුතුයි කියන මෙහෙම වාදීක පිළිතියා නම් එහෙම. අද ඒක බුදු වෙනවත් යන හම්බෙන්නේ නැහැ නේද? කුසලතාවය කියලා කියන වචනේ එකක් තියෙනවා කුසල් කියයි තව එකක් තියෙනවා අද කුසලතාව කුසල් පෙන්නන්න කියන වචනේ මොකද කුසලතාවය දැන් කුසලතාවය කියන්නේ යමකට තියෙන දක්ෂතාවයයි ලෝක සම්මතිය අපි හිතමුකෝ දැන් බුදුරජාණන් වහන්සේ මේ කාලේ ගැන බලමු STF එක කරගෙන එකට තෝරා ගන්නවා යම් කිසි බුද්ධිලෙන් හොඳ කුසලතාවයක් තියෙන කෙනෙක් ඉන්නේ තෝරා ගන්න හතුලක් පහර ගහ ගන්න හතුලගේ උපක්‍රම වලින් බේරිලා උපක්‍රමශීලීව හතුරා ජය ගන්න පුළුවන් විදිහ හැයි කුසලතාවයක් තියෙන කෙනෙක් තමයි ඒකට තෝරාගන්නේ ලොකු නිලධාරියෙක් වශයෙන්. දැන් කුසලතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පව් වෙලාත් වින් වෙලා හැටියට යහපත හැටියට අයහපත් හැටියට. දැන් කුසලතාවයේ වැඩුවහම නිවන් මඟ පූර්ණ වෙනවා. දැන් කුසලතාවයයි අරකයි දෙක අරන් බලන්න මොකද කියන්නේ? දැන් කුසලතාවය කියන්නේ මොකද්ද? එන අද මේ ලෝකයේ කුසලතාවේ විග්‍රහ කරන්න ගන්න වචනේ මේ අදහස මොකක්ද යම් කිසි මාර්ගයක් අනුගමනය කිරීමේදී නිවන් අවබෝධ කරගන්න වැඩිපුර හේතු වාසනාවක් වෙනවද ඒකට බාධා වශයෙන් යම්තා කරුණු පැමිණෙනවද මේවාදී යම් කිසි බාධාවක් ඒ නිවන් මාර්ගයට හරස් වෙන්නේ නැත්නම් හැබැයි ඒක පාපයක් වෙන්නත් පුළුවන්. ඒක පව් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පාපේ සුළුයි. නිවන් මාර්ග වහන් තරම් බාධක නැත්නම්. ඒ පාපේ වල බලා ඉන්නේ. තමන්ගේ නිවන් මාර්ග බලා ගන්න. මෙන්න මේකේ හැකියාව දක්ෂතාවයක් තියෙනවා නම් ඒක කුසලතාවයි. පව් නැතුවම යනවා කියන්නේ බෑ. පව් නැතුව යනවා නම් එහෙම කවදාවත් අපි අහනවා. ප්‍රතිඥාවක් දීලා යම්කිසි ස්වාමීන් බාර්යාවක් ඇදවාගෙන ඇවිදින්න. ඒ බාර්යාව අතරමං කළා කියොත් පව්ද පින්ද කියලා හෙව මොනවද කියන්නේ? පින් කියන්නේ. ඒ වැඩේ පව්. හැබැයි එයා බනහල කල්පනා කරලා ඉන්නවා. හැබැයි මේ බාර්යාවගේ බලාපොරොත්තු වව ඉෂ්ට කරමින් මේ විදිහට ඉන්න කියොත් මේ ගිහි ජීවිතය තුළ කාලයක වෙලා මගේ කාලේ වටිනා කාලේ ගිවිලා යනවා. මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ පාපේ වැත්තක තිබ්බටම දාලා යනවා කියලා ගිහිලා ඉන්න මහාන වෙනවා. අර දරුවයි බාර්යාවයි අඬනවා හැපෙනවා. දැන් අකොටේ පින්ක පිනක් කරලා දාවේ හුරු මොනවද කියන්නේ? පිනක් නෙමෙයි ඉතින් ගිනි ගනින්න සමායි ආවේ. මොකටද? සසරගින්න ඊට වඩා ලොකු නිසා. සංසාරගින්න ඊට වැඩිය ලොකුයි. ඒක මම දැක්කා. ඒක සුරු සිසිලද්දී සංසාරගම තුළ මුලා වෙන්න කියොත් එහෙම මගේ කාලේ ගෙවිලා යනවා. වටිනා අවස්ථාව අපත යනවා. එහෙනම් මෙතන වැඩිම වටිනා අවස්ථාව තියෙන දුක් විඳලා ඉන්න පව් වැඩි තියෙනක ඇත්ත. හැබැයි ඊට වඩා වටිනා අවස්ථාවක් තියෙනවා මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න මගේ ජීවිතේ කැප කරන්නේ කියලා නම් කියොත් එහෙම. වැඩිහවත ගෙන දුන්නේ මොකද්ද? ඒක අනුමත කරන්න සුදුසුයි. ඒ නිසා එකට ගියා. හැබැයි ලෝක සම්පතින් බැලුවොත් එහෙම ලෝකයා වයින්. දොස් තියෙනවා. ඒක ඇත්ත. ඈ? කයත් තියෙන අනිත්‍ය, වායත් තියෙන දුක්ඛයි අපි දකින්න ඕනේ. ඒක හැටි. ඉතින් අපි පන ඒ නිසා අපි ඔතින් දකින්න ඕනේ. ආර්ය මාර්ගයේ පූර්ණයේ කිරීමේදී පින් පව් දෙකට නෙමෙයි මුල් තැන දුන්නේ. එදෙනි මුල්තල් දුන්නේ මොකද්ද? හේතුඵල තුලින් දැනගන්න ඕනේ යමක් වැඩි යහපත වෙන්නේ මොකද්ද? ඒ දේ කරගන්න. ඒකෙදි යම්කිසි ආකාරයක අවැඩක් නැතුව අසාධාරණයක් නැතුව හරි මගට පත් වෙන්න කෙනෙකුට බෑ. මොකද හේතුව? අපි දැන් මේ හදාගෙන තියෙන ලෝක සම්මතයේ කාග දේශ මොහ තුල හදාගත්ත සම්මතයක්. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඔක්කොම මතුවලා තියෙන්නේ. මුල ඉඳලම වීතරාගී, වීතදෝසී, වීතමෝහි ගුණේටපත් වෙන්නේ. අලෝපදේ සම්මෝහ වැඩ පිළිලක් නම් අපි සකස් කරගෙන තිබුණේ. අපිට ඒකිනෙකා කරේ බන්ධනේ වීමට හේතුවක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි දෙවියෙක් දෙව්ලෝක ගැන කියනවා. ඒ දෙව්ලෝවේදී දැන් යාම ලෝකයේ කියන එකේ එහාට කිසිම සම්බන්ධතාවයක් නැහැ. තව කෙනෙක් බැඳ සබා ගැනීම. මේ මගේ භාර්යාවේ, මේ භාර්යා දෙවඟනේ, ඒ ආදි වශයෙන් බැඳ සබා ගැනීම හැඟීමක් නැහැ. ඒ ආගේ නිදහස. ඒගොල්ලෝ අසාධාරණයක් කරන්න තියෙක ඇත. ඒ වුණාට නිදහස කියන එක තියෙනවා තව කෙනෙක් හිර කරලා. මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙනවා මේ අලෝභදේස මොහ මාර්ගයේ තුල. නැමුත අපි ලෝභදේස මොහ මාර්ගයේ තමයි මේ හිර බැඳුම් හදාගෙන තියෙන්නේ. ඒ නිසා අදකට රාමුව තමයි මේ ලෝක රාමුව. ඉතින් මේකේ තියෙන ඒවා නිදහස් වෙලා යනවා කියනකොට අපිට සොයන් චින්තනයේ නිදහසක් නැති වෙලා තියෙන්නේ ඒකේ. ඒ නිසා ඇති වෙන්නේ අපි සම්මත ගොඩනගලා තියෙන්නේ අර ලෝභදේස මොහ රාමුව තුල නිසා. මේක අවැඩ අසාධාරණ හැටි අපිට ඒවා පේනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ වගේ යම්කිසි අවස්ථාවක් තුළදී ඒ බඳු අවස්ථා අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි වරදක් සිද්ධ කරනකොට ආර්ය තත්ත්වයට පත් වුණ කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියලාම දේශනා කරලා නැහැ. මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රාතන් මරන්නේ නැහැ, බුද්ධ ශරීරී ලේ විපදන්නේ නැහැ, සංඝ බීදී කරන්නේ නැහැ කියන නියත මිත්‍යා දෘෂ්ටිකයක වෙන්නේ නැහැ කියන මෙන්න මේ ටිකයි ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ නැත්තේ සෝවාන් පුද්ගලයෙක්. සමහර අවස්ථාවක ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නැහැ කියලා නැහැ කියලා නේ. නමුත් ඒ අවස්ථාවකදී ඔහුට කවදාවත් කැමැත්තක් හටගන්නේ නැහැ. ඒක හොඳයි කියලා. ඒක වැරදක් නැහැ කියන හැඟීමක් එන්නේ. ඒක වැරදි බව දන්නවා. අවැඩක් බව දන්නවා. නොකළ යුත්තක් බවත් දන්නවා. නොකර පරිකමනක් කරනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔහුට උපේක්ෂා සහගත දිට්ටි විපරිත හිතකින් හේතු වෙන එකක් සිද්ධ වෙනවා. එහෙනම් අර විදිහට මේ දිට්ටි විපරිත හිතක් තමයි පහළ වෙන්නේ. පටිකයින් යෙදුණා. අන්න ඒතර මොකද වෙන්නේ? ඒ විත්ති විපේිත හිතකින් හතර පහ ගත කරන්න තියෙන හේතු නැහැ. හැබැයි ප්‍රවෘත්ති විපාක උහුණත් විඳ සිද්ධ වෙනවා. හේතුව හේතුවේ ඵලය වශයෙන් ඔහුට ඔහු උපන් තැනක මිනිසියෙක් වෙලා උපන්නා. ඔළුව පොඩි කරලා නම් ගහලා නම් ඔළුව පලා ගන්න හේතුවේ කාගෙරි පොළු පාරකින් නැහැ. අර ඒක අවස්ථාවකදී මණිකාර කුළුපගේ තිස්සගෙන හාමුදුරන්ට සිද්ධ වුණා. අරිහත්ත්වයට පත් වෙලා ඉඳලා ඔළුව පොඩි කරගන්න හේතුව තමන්ගෙම දායකයි. ක්‍රමයක් යෙදුණා. අරිහත්ත්වයට පත් වෙලා නිසා උන්වහන්සේට කිසිම ප්‍රාණඝාතයක් කරන්න හේතුවක් නැහැ. ජීවිතේ දෙවිනුනත් උන්වහන්සේ එකට බහින්නේ. මණික ගිල්ල එතන හිටපු ලිහිණි. ඒ ගෙදර හදපු එක. මැනිකර වෙච්ච දේ දන්නේ නැහැ එතන හිටියේ අර හාමුදුරුව විතරයි. වෙන කෙනෙක් ආව නැති බව දන්නා මේ මණික කරපුල්පාක කියන ඒ තිස කියන මණික් කටයුතු කරන පුද්ගලයා. එයාට ඒකාන්තයෙන්ම හැකීතන මේ හාමුදුරුව ඇරෙන වෙන මණික් ගන්න කෙනෙක් නැහැ මෙතන. දැන් මේක දුන්නේ නැත්නම් මට රාජ දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. මොෝගේ කොහොම හරි මේක මම ගන්නම් කියලා ලනු පොඩක් අරගෙන සීයක් දාලා පිරිංගියක් හදලා ඔළුවට දාලා කරකවන්න පටන් ගත්තා කියාපි ඇත්තතිය. ඔළුව හිර වෙලා හිර වෙලා නාහේ කටේ ලේ ඉඳ පටන් ගත්තා හාමුදුරුවා. ඒ ලේ කණ්ඩර මේ ලිහිණි ඇදිලා ඒ ලේ කණ්ඩේ තින්ට ආවා. අල්ල පොළොවේ ගහුවා ඒක අතර ආපු ද්වේෂ වේගයෙන් හිටපු අර මණිකාරක ලෝකගේ තිස්ස. ඊට පස්සේ බැලුවාම කිව්වා අර මැරිලාද බලන්න කියලා. ලිහිණි. ආ මැරිලා කිව්වා. ඔන්න ඔය ලිහිණියයි කිල්ලේ කිව්වා. බලබල බලන කියන බලනකොට මණික ගන්න. දැන් ඉතින් මොනවා කරනවද? අනේ මං කරපු අපරාධයක හැටි. මේ සතා මරයි කියන හැඟීමට තමයි උන්වහන්සේ ජීවිතේ දෙවිනි කියලා හිතී කියන්නේ නැතුව. අනේ මං කරපු අපරාධයක් ආදී වශයෙන් කියලා උන්වහන්සේ කමා කරා. මේක ඉතින් ඔබේවත් මගේවත් වරද නෙමෙයි. සංසාරදී එන ගමනේදී මං කරගත්තු විපාකයක් මට පළ දුන්න හැටි කියලා උන්වහන්සේ ඉතින් ඒ වචනේ කියලා ඉතින් අකම්පේව කියන නමුත් උන්වහන්සේ ඒකෙම පිරිනමක් ගාවා කියලා හදා වෙනවා පව කාලෙක. දැන් අන්න මේ වගේ අවස්ථාවන් අපිට විතුරු වෙන්න සිද්ධ වෙනවා. කරන දෙයක් අරිහත්ත්වයට පත් වෙලා ඔළුව පොඩි කරගෙන මැරෙන්න සිද්ධ වෙනා නම් කවදා හරි සර්පයේගේ ඔළුව පොඩි කරලා මැරුවා නම් එහෙම හොවයි කෙනෙකුට ওই විපාකේ ওই විදිහට ඉන්න පුළුවන් ඊට පස්සේ. කර්මයේ විපාකේ එනවා. ඒක වළක්වා ගන්නත් බෑ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ. හැකි තරම් දුරට ඒවෙන් ඈත් වෙන්න. උපක්‍රම සීලිය යමිනි සතෙක් විනාශ කරන්න පුළුවන් නම් එහෙම දෙයකින් හරි ඒක අයින් කරගන්න ඕනේ. අපිට දුක්ඛං කටලු ආවයි කියලා. ආපු පළියට සියල්ලටම පිළිතුරු ගන්න අපිට හැකියාවක් නැහැ. සමහර අය බොහෝ ඒවා විඳ සලා ගන්න සිද්ධ වෙනවා. දැන් මදුරුව එනවා කියලා මදුරු කොයින් පත්තු කරලා ඒකෙන් බේරෙන්න හදනවා. හැබැයි අපිට පුළුවන් නම් ওই කල් තියාම උන් බෝ වෙන්න තියෙන පොල් කටු අරම යා තියෙන ටික ඈත් කරලා සුද්ධ කරලා හරි පරිසරය ටික සුද්ධ කරලා හරි තියාගෙන ඒකෙන් බේරෙන්න. ඒක වැඩිය හොඳයි. මදුරුව එකෙන් දෙන්නේ කනවා කියලා ඊට පස්සේ මොකද කරන්නේ? අර කොයින් එක පත්තු කරලා වෙනස බලන්න. කොයිල් එක පත්තු කරලා ඉවරලා හිටන් ඊට පස්සේ නොකරපු භාව වෙන මදුරුව. මර එකා දින්න යනකොට කාලා ඒක ඉවසගෙන ඉන්න භාව වෙන මදුරුවයි බලන්න වෙනස මොකද්ද කියන්නේ. මදුරුවන්ගේ බේරෙන්න කොයිල් එක පත්තු කරලා ඊළඟ දවසේ එක දවසක් පත්තු කරන්න බැරිනොත් මදුරුව වහ වැටෙන හැමතැනම. උන් එනවා විහාර වශයෙන්. කරදරත් වෙන්නේ. අර එකා දින්න යන කරදරේ ගණන් ගන්න නැතුව අර කොයිල් පත්තු කරන තමන්ගේ වැඩේ කරගෙන හිටියන. එහෙම මදුරු කරදරයක් එතන ඉන්නේ නැහැ. අධ්‍යක්ීමේ දකින්න පුළුවන් දෙයක් ඕක. මොකද හේතුව යම්කිසි දුකක් විඳින්න හේතුකාරක වෙන්නා වූ කර්ම බලවේගකින් ඉපදිච්ච එකයි. ඒ බඳු දුක්ඛිත අරමුණක් ගෙන දෙන්න යම්කිසි දෙනක් හේතු වෙනාද ලෝකේ. ඔහුගේ ඇසුරු කිරීම ඔහුගේ ඇදීයාම එතනට හේතු වෙනවා. ඒ කර්ම විපාකේ හැටි. මදුරුවා වෙලා ඉපදුන එක ලෝක ධර්මයේ සාර ධර්ම දුරු කරලා මහා දුරු කරපු අතරේ මදුරු වෙනවා. ඒ ශුද්‍ර විදිහට ජීවත් වෙන එක ශුද්‍ර ජීවියෙක් වෙනවා. ඒකට ඊට පස්සේ විපාකය පළ දෙන්න තියෙනවා ලෝකේ අනිත්‍ය අරමුණු මුණ ගැහිලා. එහෙනම් ਉਹ කොහේ මාරි විපාක වැඩියෙන් දෙන්නේ කොතනද? එතෙන්ට රොක් වෙනවා වැඩි. අනුන්ගේ සූරාගෙන කාලා හිටන් අනුන්ට ගහලා සූරාගෙන කාපු එක. විපාක විඳින්නේ අනුන්ගේ කඩ ගියාම තක් ගාලා සල්ලා දාන එක. ඒක තමයි උඩ විපාකේ ඇදිලා තියෙන්නේ. ਉਹ ඒ જાතිය කරන මිනිස්සු දැක්කහම ඒක අසර රින්ගල හර තැලුම් පාර කාලා මැරලා යනවා. ਉਹ විපාකේ ਉਹ විඳිනවා. විපාකේට සුදුසු දෙනා බව දැනගත්තාම කර්ම ශක්තියෙන් මදුරුව කැරකිලා ඔහු ළඟට වෙයිලා විපාකෙට ගෝචර වෙනවා. එකා කණිකාර මදුරුව 100ක් කනවා. ਉਹ 100ම මරනවා. මදුරුව කර්ම විපාකෙට ගෝචර වෙලා මැරලා යනවා. අර මිනිස්සේ අයවැඩිය කරන නිසා ඌ ළඟටම කර්ම විපාකෙ ගවන්න අරුන් ඇදිලා එනවා. කණිකාර ලේජික දීලා හිටන් අදියොත් එහෙම. එහෙම කරන්නේ කරද ගන්න නැතිව. මදුරුවට එහෙම හිමිකමක් නැහැ. ඌ ඉපදිලා ඉන්නේ අනුගේ ලේබිලා සැනසෙල්ල යන විදිහ මේ පිනක් කරලා නෙමෙයි. නිසා ඌට එතෙන්ට ඇදිලා ඌගේ පාප කර්ම ගවන්න විදිහක් නැති නිසා එයා ඒ තැන තරන්න මදුරු කරදර කරන්න දෙන්නේ නැහැ. මේක අංශයක්. මදුරු කොවිල් එකක් පත්තු කරපුවහම සුත්‍ර ජීවිතේ විශාල හානියක්. සුත්‍ර ජීවීන් වෙලා ඒ පාප විපාකයේ ගෙවන්න අවශ්‍ය පරිසරය උට එතන හැදෙනවා. අර ඈත ඉන්න සතු මොකද කරන්නේ? අර කර්ම වේගයේ මෙහෙ ඇවිල්ලා ඉන්න. අර කියන දුකිත සතේන මොන දෙන්නේ එදිට පෙරතු වෙනවා. මේ පත්තු කරන තැනට විශාල මදුරු සංඛ්‍යාවක් එනවා. එහෙම ක්‍රමයක් ඒකෙත් තියෙනවා. මේක දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ ඒ වගේ අවස්ථාවල සතුන්ගෙන් කරදර ඇති වෙනකොට අපි විසින් කළ යුතු දකින්න ඕනේ අවේ ක්‍රමයට. මරා දමන්න නැතුව අපි පුළුවන් තරම් දුරට යහපත් විදිහට අපේ ජීවිතය ගත කරන මඟ පාදා ගන්න පටන් ගන්නකොට එක පැත්තක් ඒ ආනිසංසින් ඒ ආහරි ආශිර්වාදයෙන් අපිට අවශ්‍ය පරිසරය ගොඩනගින්න පටන් ගන්නවා. අපි ඒක ඉවසගෙන ඉන්න පටන් ගත්තොත් අර ඉන්න දුක කරදරේ. අපි බඳු වන්නා දුක් කරදර ජයගත්ත සැඳ වැටෙනවා. ඒ විලාවිත් තරකින් දුක් කරදර 99%ක් අඩු වෙනවා. හැබැයි මොන විදිහෙන්වත් බේරන්න බැරි විදිහේ පාප කර්ම කරලා තිබුණ නම් එහෙම ඒවට ගෝචර වෙන විදිහට අපිට හිද වෙනවා. ඒවට මුහුණ දෙන්න. ලෞතර අබුදුනා කර්ම 12කට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. ඒ වගේම වළක්වන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ කොච්චර සාන්ත වුණා. හැබැයි සියලුම පාප කර්ම ඒ විදිහ වළක්වන්න බැරි ඒවානේ. 100ට එකක්වත් නැහැ, 1000ට එකක්වත් නැහැ. ඒබඳු වළක්වන්න බැරි ඒවා. අනික ඔක්කොම පරිසරය හදා ගැනීමෙන් වළක්වා ගන්න පුළුවන් ඒවා. ණය ගෙවා ගැනීමෙන් නිදහස් වෙන්න පුළුවන් ඒවා. ඉතින් ඒකට අවශ්‍ය කරන පිළිවෙත අපි ඉතින් කරගෙන ආ යුතුයි. එහෙම හැකියාවන් තියෙනවා. දැන් යම්කිසි දාර විරූපක්කේ මේ මෙත්තන් ආදි වශයෙන් තියෙන පිළිවෙත. ඉතින් ඇත්ත වශයෙන්ම මම මොන දේකට ආවත් මේ සතෙක් ඝාතනය කරන්නේ නැහැ කියන අවස්ථාවට ආවොත් තමයි ඒ ශක්තිය තමයි නැගෙන්නේ. එහෙම කෙනෙක් ඒ ගුණයෙන් පිළිලා ඒ පිළිත ආරක්ෂා පිළිත ආදි වශයෙන් කරන ඒකේ ආශිර්වාදය පිළිනවර සර්පබය ආදි ඇත් වෙලා යනවා. ඒ වගේ වෙලා යනවා. අපේ ධර්මයේ පිරක් සමහර කතා තියෙනවා. ජීවිත හේතුවකටවත් මම සතෙක් මරන්නේ නැහැ කියලා අරිෂ්ඨානයක් ගත්ත පුද්ගලයෙක් කැලේ දර කපන්න හරි වැඩකට යනකොට පිඹුරෙක් වෙලා ගත්තා. දැන් මේ පිඹුර දැන් වෙලාගෙන හිර කරනවා. මේ පුද්ගලයා මහා පිඹුරේ. පිඹුරාගේ ඔළුව අහුණා එක අතේ අනිත් අතේ කැත්ත තියෙනවා. දැන් මේකගේ බේරෙන් ලේසියම වැඩේ මොකද්ද? බොහොම පොඩි වැඩක් කියේ. අර කැත්තෙන් බෙල්ලට කපලා දාලා බෙල්ල කැලේ විහි කරන්න මෝ වැරෙනවා. මිනිහට බේරු නැහැ. මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ ඉන්නේ කියලා. මම හිතලත් මරන්නේ නැතුව නිකන් හිටියා. අරු එන්නේ හිර කරනවා. මේක වැඩි වෙනකොට තවත් අමාරු වෙන්නේ. ආයි මරන්න හිතෙනවා. ආයි හිතන මේ පාප කර්මය කරන්න බෑ. ආයි නිකන් ඉන්නවා. කැත්ත අතාරින්නේ නැහැ, බෙල්ල අතාරින්නේ. තුන් අතාවක් හිතනට පස්සේ හිතනවා. ඉන් අවංකව මම මේ ශික්ෂාවේ පිළිගලා කියනවා ඇත්තනම් ජීවිතේ හේතු වෙන සත්‍යක මරන්නේ නැහැ කියන එක ඇත්තනම්. මොකටද මගේ බෙල්ල අල්ලලා ඉන්නේ? මොකටද කැත්ත අතේ තියාගෙන? බෙල්ලත් අතරිය කැත්ත පිළිගල වෙන එකක් විචාකයෙන් නිකන් හිටියේ. අන්න ශික්ෂාපදයෙන් ගත්ත චේතනාව සුද්ධ වෙලා ඉහෙලටම නැගුණා. බලන ඉච්ච වෙලාව. ආයි හිර කරන්න බැරුව ගියා අර විමුරාට. විමුරාගේ නිකම්ම දැම්ම ලිහිලා ගියා විමුරා යන්න කියලා. මිනිහා බේරු. ප්‍රාණඝාතය නොකර මිනිහා බේරිච්ච අවස්ථාව ගොඩ නැගුණේ කොච්චර අමාරුද. ඒ වගේ අපි මේ ශික්ෂාපදයක් වදනින් කිව්ව පළියෙද. ওই ශක්තිය මතුවේන්නේ නැහැ. දැන් අපි ගැහුවට ගහන්නේ නැහැ, බැන්නන්ට බයින්නේ නැහැ, හිංසා කරලාට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නකොට. ඕක පරික්ෂණය කරන මාර පාක්ෂිකය හරියට බලයි. හරි අගමැති ඔයගේ අදහස වල. ඔයයි කියනවා නම් ඉන්න. එතෙන් පටන් ගන්න. ආ උඹේ හැටි වෙන්නන්නම් ලෝකෙට කියලා. අර මාර පාක්ෂික මෙහෙයිම පටන් ගන්නවා. ගහන්න නැති එකත් ගහන්න දෙනවා. බයින් නැති එකත් බයි. හිඟි කරන්න නැති එකත් හිඟි කරන්න පටන් ගන්නවා. ධර්මයේ තුල ඉස්තිරව පිළිලා නැතුව මලගුණේ හිටවෙ ඉන්නවා කියන මිනිස්සු හිටියා. මේ කෙහෙල මල මම මේක පිළිලා පටන් ගත්තට පස්සේ මට නැති කරදර එන්න පටන් ගත්තා. කෙහෙල මල ධර්මයේ කරා තමයි මට මේ දැන් ඇති වුණු බයින පටන් ගත්තා. කොහොමද බේරෙන්නේ බෑ ධර්මයේ ඇත්තන. ඔය ආදී ඒවා කියලා ධර්මයේ අදහස පැත්තකින් දාලා ඉවරලා පටන් ගන්නවා ඊට වඩා වැඩි අරකට ප්‍රතිචාර දක්වනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල් වල ඇත්ත දකින්න නම් ඔහුට විඳින්නම සිද්ධ වෙනවා. ඒ විදීම තුලින්ම ගහද්දි ගහන්නේ නැත්නම්, වනිදී වනින්නේ නැත්නම් ජීවිතේ දෙවෙනි කරන වටමඩ ඇවිල්ලා ඒ වගේ අවස්ථාවක වික්ෂිප්තන වෙනවා. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ මාරපාක්ෂිකය දැනගන්නවා ඒකාකී යථාවාදී තථාකාරී පුද්ගලයෙක්. යථාකාරී තථාවාදී ධර්මයේ දෙකයි. අපි පරාදා යොහු ඉදිරියේ. ඊට පස්සේ ඔහුට කරදර කරලා ඔහු මෙල්ල කරන්න බැරි කෙනෙක් කියන ගරු කරලා පැත්තකට වෙනවා. සත්‍යයට ගරු කරනවා මාරපින්තා. සත්‍යයට විරුද්ධ වෙන්නේ. සත්‍යය දැකතන සත්‍යය මතුවෙච්ච තැන ඉන් එහාට යන්න බෑ. ඒක තමයි මේ ලෝක ධර්මයේ සත්‍ය ධර්මයේ හැටි. අන්නේ සත්‍ය ධර්මයේ තුලින් තමයි ධම්මෝහවී රකිති ධම්මචාරී කියන එක මතුවෙන්නේ. නිකන් මේ පදයක් ඉගෙනගෙන පදයක් අපි හිතන්නේ මම මෙහෙමයි මම බෞද්ධයි කියලා හරියන්නේ නැහැ. ජීවිතේ දෙවෙනි වෙන මට්ටමටම ඕක යන්න ඕනේ. හරි අමාරු වෙලා. ඔය වගේ තැන් ජය ගන්න එක. ජීවිතේ රැක ගන්න බලාගෙන ශික්ෂාවක බලේ නැගන්න බෑ. ජීවිතේ දෙවෙනි වෙන මට්ටමින් ආවම තමයි ඒක පාරිශුද්ධත්වයේ ඉහළට යන්නේ. එතකොටයි බලවත් වෙන්නේ. අභිඥා බල කියන්නේ ඒකයි. ඉගෙන ගැලවීම බලමතු වෙන්නේ ඒක. ආයිත් එක වෙනස් කළොත් එහෙම ආරි මාර්ගය යන කෙනෙකුට වෙනස් වෙන්නේ. අනාර්ය කෙනේ තාවකාලික කොහොම සුද්ධ කරගත්තොත් අවිඥා බලන ගිල ඔක්කොම ලැබෙනවා. හැබැයි ආයතරයක් වෙනස් වෙන්න පුළුවන් සතර හේතු වල. අර හැවිල ඇතිවෙච්ච අවිද්‍යාව තෘෂ්ණාව ඇති වෙලා ඒ වුණ තරක බහැර යනවා. අර ශක්තිය ඇති වෙලා. ඉතින් ඒ වගේ යම් කිසි කරදරයක් එනවා නම් ඒකෙන් බේරෙන්න හරි අමාරු වැඩක්. ධර්මයේ තුලින් ආරක්ෂා වෙන්න කරන්න කියලා අපිට කියන්නේ බෑ. ඒක තම තමම හිතාගෙන බේරෙනවා මිසක්. මොකද කරලා කියන්න බෑ මිනිසුගේ තරක වාදිනවා කියලා වරක් නෙවෙයි. ඔබ වහන්සේ මෙහෙම කරන්න කිව්වා උන් කොරන්න පටන් ගන්න පස්සේ තමයි මට කරදර වැඩි. ඊට පස්සේ නැති වෙනු බයිනෝ හිඟි කරනවා. කෝකින් ධර්මයේ පිහිද? අර අර දෘෂ්ටිය පිහිලා ඇති එක ප්‍රශ්නයක් තර්කයක් නන්දනවා. ඉතින් අපි කිව්ව ජීවිතයේ දෙවෙනි කරන්නේ. ඒ මැරෙන්නේ නෙවෙන්නේ එතකොට. එයා ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. අර දෘෂ්ටි අයින් කරන්නේ. ඉතින් එහෙම ආයේ මේ ආර්ය මාර්ගය වල ප්‍රතිඵල ගන්න බැහැ. කරන්න දෙයක් නැහැ. ජීවිතයේ දෙවෙනි කරන මාර්ගය තමයි ශික්ෂාව පළවෙනි කරන ජීවිතයේ දෙවෙනි කරන මාර්ගය තමයි මේ ආර්ය මාර්ගය. ඒකයි හේතුව. ඔය කුසලතාවය කියන වචනේ අපි දැන් අරගත්තට පස්සේ දැන් ඕවගේ අපි දකින්න ඕනේ. අන්නේ ලෝකේ දක්ෂතාවයන් සියල්ල කුසලතාවයන් නෙවෙයි. කුසලතාවය කියන වචනේ තේරුම කූ කියනවා පහත් වන ලෝකේ නීච ලෝභ දේශ මොහ වැඩ පිළිලක් ඇද්ද. මෙන්න මේවා සලා හැරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ හැකියාවේ දක්ෂතාවයට කියනවා කුසලතාවය. සියලු දක්ෂතාවයන් කුසලතාවේ නෙවෙයි. ලෝකේ කුසලතාවය කියන සම්මතයෙන් ගන්නෙ ලෝභ දේශ මොහ සලාහාරණාර්ථය නෙවෙයි. මොනවා කරලා හරි කමන්නේ ජය ගන්න එක නා ප්‍රධාන වෙන හැකියාව තියෙන එක නාට කුසලතාවයක් තියෙනවා කියලා ගන්නවා. යම් යම් වැඩ කර හොඳ වැඩ කර නරක වැඩ කර දක්ෂ නම් පුද්ගලයා. ඒක කුසලතාවයක් හැටියට ලෝකය අහල කරනවා. ඒ කුසලතාවය ලෝක සම්මත කුසලතාවයක් නිසා මේ ආර්යයන් පෙන්නපු කුසලතාවය නෙවෙයි. ආර්යයන්ගේ කුසලතාවය කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ සහගත පාප සිටිවිලි. දවත්ගතෝ රාග දේශ මොහ. මේවා සලා හැරීමේ හැකියාවක් ධර්මානුකූලව අවබෝධයෙන් ලැබනවා නම් ඒ සඳහා උත්සාහයක් වීර්යයක් දක්ෂතාවයක් ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් මෙන්න මේ හැකියාවේ මට්ටමට උඩ කුසලතාවයක් තියෙනවා කියනවා. ඒකයි කුසලතාවය. කුසල් කියන්නේ ඒකයි. අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සඳහා ඔහුගේ යම් තාක් දක්ෂතාවයක් ඇද්ද ඒ මට්ටමට උඩ කුසලතාවයක් තියෙනවා. ඒකයි කුසලතාවය. ඉතින් අපායේ නිදහස් වෙන මාර්ගය පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් අපායේ නිදහස් වීමේ මාර්ගයේ සෝවාන් ඵලයට පත් වෙයි. පළවෙනි මේක ඔච්චරයි තියෙන්නේ. කවදාවත් වෙන ක්‍රමයක් නැහැ. සදාතම සතර අපායෙන් නිදහස් වෙන්න. తాවකාලිකව නිදහස් වෙන්න ඕන කෙනා. සතර අපා ගත වීමට හේතු වෙන්නා වූ සංඛාර ගොඩ නැගෙන හැටි දැනගෙන. පරිණතම පන්නෝ තීරුම් ගෙන. ඒක මෙන්න මේ ටික ඇසුරු කළොත් තමයි මට මෙතෙන්ට යන්න වෙන්නේ. මේක ඇසුරු නොකළොත් මම මේකෙන් බේරෙනවා කියලා දැනගෙන. මාර්ගඵල අවබෝධයේ ඉස්සෙල්ලා ඒ හේතුවෙන් ඒ ක්‍රමෙනුත් නවත්ත ගන්න පුළුවන්. හැබැයි පරිත්‍යාගෝපාදී තේරුම් මරින යන කෙනාට ප්‍රඥාව තුළින් මඟ පෑදිලා. ඒ බඳු චේතනා පහළ නොවන මානසිකත්වයක් උදා වෙනවා. පාප චේතනා පහළ නොවේ. සතර පහ ගත වීමට හේතු වෙන පාප චේතනා පහළ නොවන මාර්ග ස්වභාවයක් උදා වෙන්නේ සෝවාන් මාර්ග ඵල ලාභියට. ස්ථිරවදී. මාර්ග අනුගාමිකත්වයේදී බුදුරජාණන් වහන්සේ කිරී ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය ඇති කෙනෙක් ඉන්නවනම්. ඔහුට අපාගත වෙන්න හේතු නෑ කියලා පෙන්නනවා. ඒ කියන්නේ භක්තිය නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමහල මෙබඳු දහමක් දේශනා කරපු මෙබඳු සත්‍යය පෙනෙපු අති උත්තරීතර උත්තමයාටයි බුදුන් කියන්නේ කියලා. අන්නේ ගුණයෙන් බුදුන් දැකගෙනාද? ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය පහළ වෙනවා. ඔව් ශ්‍රද්ධාංසාරී කිව්වෙත් ඒකයි. ඒ ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. ධර්මයේ දැකලා ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ඇති වෙන පැහැදීම. යම් කිසි කෙනෙක් අපිට ගුරුවරයා වශයෙන්, ශාස්ත්‍රවරයා වශයෙන් පිළිගන්නේ මෙන්න මේ සත්‍ය ධර්මයේ දුන් නිසා. ඒ ධර්මයේ මෙසේ සත්‍යයි. මේ සත්‍යතාවේ ලෝකයේ අති දුර්ලභයි. මහා ඥානයකින් මතු කර දෙනකම් මේක ලබා ගන්න විදිහක් නැහැ. ඒ බඳු දෙයක් තමයි මම මේ ලබා ගත්තේ මේ ධර්මයේ තුලින්. එහෙනම් මේ ධර්මයේ දේශනා කළ යම් උත්තරයන් වහන්සේ නමක් ඇද්ද? උන්වහන්සේ ඒකාතින් සම්මා සම්බුද්ධයි කියලා පිළිගන්න මට හේතු තියෙනවා කියලා මෙන්න මේ අදහකින් යම් කෙනෙක් කියන්නේ බුදු කෙරේ පැහැදීමක් ආවා නම් ඕක ශ්‍රද්ධා මාත්‍රයක් ඉතලා පිළිදෙනවා. බුදුන් කෙරෙහි ප්‍රේම මාත්‍රයක් පිළිදෙනවා. ධර්මාබෝධය තුලින් ලැබෙනා වූ ශ්‍රද්ධා ප්‍රේම මාත්‍රය ඒකයි. රාගය නිසා මතුවෙනා වූ ද්වේෂ මෝහ නිසා මතුවෙනා වූ ශ්‍රද්ධා ප්‍රේම මාත්‍රා තුලගේ තියෙනවා ඒවා ප්‍රේමති ජායති ශෝකෝ ප්‍රේමති ජායති බයං ආදී වශයෙන් ප්‍රේමී ශෝකයට හේතු වෙනවා ප්‍රේමීට බයට හේතු වෙනවා ආදී වශයෙන් පෙන්ලා තියෙනවා ඒ විදිහේ. ඒ ප්‍රේමී වෙන එක. ආදරය නිසා බැඳෙන ප්‍රේමී කියන එක වෙන එක. බුදුරජාන් වහන්සේ කිරි සත්‍ය දැනගෙන ඒ උත්තරීතර වන්නා ගුණේ දැනගෙන පැහැදීමක් ඇතනම් ඒ ප්‍රේමී තව එකක්. ඒක අරගෙන කාගෙන් හට ගන්න ප්‍රේමයයි කියන්නේ. වෙනස තෝරන්නේ වචනේ හිමි දිනවල වචනේ අදහස් වෙනයි. මෙයා බුදුරන් වහන්සේගේ ප්‍රේම මාත්‍රයක් කිව්වේ අර ලෝකයාගේ තිබෙන්නා වූ අර ආදර ප්‍රේම බැඳීම් මාත්‍රයක් එහෙම නෙමෙයි. ඒක මහ විනාශයක් එහෙම ඉදිල්ල කාවන. ඒක. මේ යක දකින්න වෙනස. මේ භූත ආත්මය ඇතිවන්නේ කෙසේද? ඒ ඇඟට ඇතුල්වන්නේ ඇයි? භූත කියන වචනේම පෙන්නනා භූතයා කියලා මේ භූත කියන බුරු වැල් භූත කියන්න එපා. අපි අදත් කියනවා. ඔය වැල් භූත වලින් අපිට ඇති වැඩක් නැහැ. එක දිගට වැල නොකැරි හදාන බුරු ගොතකතා කියාගෙන ඉන්නවට කියන වැල් භූත කියේ. මෙන්න මේ භූත කියන වචනේ පෙන්නන මේ බුරු වලට. බුරුවෙන් හවත්තනේ. නැතිවියක් ඇති මතු කරලා පෙන්නලා. බුරුවෙන් හවත්තන්නේ මේ බඳු දේවල්. මෙන්න මේ જાතිය තමයි මේ ලෝකේ හරියට කරන්න පටන් ගන්නේ මේ මිනිස්සු. කොයි හරි ගෑන් ළමයි කියලා අලු කර ගන්න ඕන නම් ඔල්ල මොකද කරන්නේ? කාගෙන් හරි ඇඳුම් කටලයක් ඉල්ලගෙන අනුන්ගේ බයිසිකල් කට්ටක් හරි එහෙම නැත්නම් වාහනයක් හරි අරගෙන අනිත් දියක මචන් දවස කරේ කියලා ඔකත් අරගෙන ගිහිල්ලා ලොකු දත්තෙන් පෙන්නනවා මැණික් කෝටිපති ව්‍යාපාරියාගේ පුතා හැටියට. ඒ ඉතින් ඔයගින් මෙල්ල ගිහින් නම් ගෑන් ළමයි අමාරු දාලා එනවා. අන්න භූතයක් කළා. බොරුවෙන් අනුන් හවටපු ආකාරය. මෙන් ඈ ඔව් අභූත චෝදනා කියන වචනේ මොකද? භූත කියන එකෙන් අද්භූත චෝදනා කියන එක තමයි අභූත චෝදනා කියන්නේ. භූතත් එහා බොරුව අත් කරගෙන බොරුවේ පිළිලා කරන චෝදනාවට කියනවා අභූත කියලා. කියන්නේ අද්භූත කියන එකයි. ඒක කෙටියෙන් කියන්නේ ලේසි පහසුවෙන් තමයි අභූත චෝදනා කියන්නේ. ඔය භූතයා වැහෙනවා කියන්නේ ওই જાතිය වැඩ කරපු එක anu බොරුවෙන් හවට්ටපු එක ඌට කවදාවත් මේ සම්පත්වල හිමිකමක් නැහැ. බොරුවෙන් anuන් හවට්ටලා මට මේ බඳු සම්පත් තියෙනවා මම මෙහෙම කෙනෙක් කියලා ඒකෙන් හවට්ටලා අන්‍යයන් අමාරු දාපු පුද්ගලයාට. හිතේන හැම වෙලෙම අර සම්පත් දැක දැක අනි තමන්ටත් ඒකේම හොයතර වෙන්නේ හැමතැනම හැවටෙන්න ඇටිසිය පේනවා ගිහින් බලනකොට හැවටෙනවා ඒවන් විපාකයක් ලබනවා ගිහින් බලනවා කන්න දෙයක් වගේ ඈතර පේනවා අර මිරිගු ඈතර පෙන්නහම ජලය කියලා පිළිලකම් මුව පස්සේ ගිහලා මැරෙනවා කියන්නේ අන්න ඒ වගේ කොටසක් ඇතිනවා මේ භූත ලෝකයේ කියන එක ඇල්දාටි විපාකයක් අර සුන්දර ලෝකයක්ම මැවිලා පේනවා ගිහින් බලනකොට ඒ බලව සුන්දර ලෝකෙ නෙමෙයි යාරයන් බොහොම දුක් වෙනවා. මෙන්න මේ જાතිය අනාථ වෙච්ච කොටසක් ඉන්නවා. හැබැයි භූතයට සම්බන්ධ වෙච්ච අය මේ ලෝකෙ තියා ඉන්නවා නම් මේ කාලේ. දැන් මෙයාට සම්බන්ධ වෙන්නේ ඉතින් එකම බුද්ධිලා එකතු වෙලා අනුන් හවස්ස කාපු කට්ටියක් ඉන්නවා නම්. ඔය කට්ටිය තමයි දැන් සම්බන්ධීකරණේ තියෙන්නේ. එක එක මැරලා જાතියෙන් භූතය වෙලා ඉපදුනට පස්සේ සම්බන්ධ වෙන්න හේතුකාරක තියෙනවා එකතු වෙලා ඔක්කොම එකල එකතු වෙලා අනිකත් හවස්සලා ලොකු කරලා කන්න බොන්න දීලා ඔක්කොම කරපු අනිත් කට්ටිය තමයි එයාට දැන් ඇවිදින්නකම් ඇගට ඇතුල් වෙන හිමිකම් තියෙන්නේ. මොකද? තමන් කරපු කරුඹ හැටියටයි විපාකේ. බොරු වැඩ කරලා අනිකා හවටලා එනකොට අපේ අයියා හරි අවංකයි. ඒ අයියාට එහෙම සල්ලි දුන්නාට කිසි බය වෙන්න දෙයක් නැහැ. අයියා හට යාවා දිනා මෙච්චර කට්ටිය. දැන් ඉතින් නංගි කියනවා. අයියාගේ හපංකම. අයියායි නංගි දෙන්නම දන්නවා. ඒක කවරන කොහොම හරි කමන්නේ ඔබ ගන්නේ මම මෙහෙම ගියා දෙන්නා කියලා එවනවා. දැන් අයියා බොරු කරලා ඉවෙලා භූත වැඩ කරලා ඉවෙලා හිටන් අනුගේ ගානේ කසා කරගෙන මග ඇරලා පයින්නවා. කොතන හරි එක අතරමඟ වලොත් එහෙම මොකද වෙන්නේ දැන් නංගි කියන්නේ එතෙන්ද හේතු නැත් දැන් අයියා වැරලා හිටන් බූදියාලා නංගි කයට ඇයි දෙන්න එකතු වෙලා කාපුවා දැන් දෙන්න එකලා විඳින්න දෙනවා බූත වැල කරන්න උදව් දිනේ වට තමන්ට දැන් දුක් විඳින සිද්ධ වෙනවා මෙන්න මේ වගේ අපිට නොපෙන්න පැත්තක් තියෙනවා බොහොම ලොකු පව් අපි ගණන් ගන්නදී පුංචි දේවල් විහිළු වෙනවද වැල හැටියට හලකනවා මේක හෙල්ලමක් නෙමෙයි නෑර අපේ පැරණි කතාවක් තියෙනවා නාන්න ගියාට පස්සේ ඇඳුම් ටික විහිළුවට හැංගුවා මේ හංගව පාපේට ප්‍රේතය කියලා නිරුවත් ප්‍රේතය කියලා කාලයක් දුක් විඳිනවලු හංගව මිනිස්සයා මේ හේලි කර හැංගිවි හෙල්ලමට හෙල්ලමට හැංගිවර මේකෙ තිබිච්ච බරපතලකම දැක්කේ විහිළුව අතහලුවක් කරන හැටියට කොලොක්කමක් කරන හැටියට මේක හෙල්ලමට හිනහවි කොලොක්ක වල නමුත් මේ කරපු වැරේ තුල තියෙන දුෂ්චරිතේ නොහොබිනාකම තේරුම් ගන්න බැරි වුණා මිසක් මේක ලොකු පාපයක්. පාපේ පාපේ බව දන්නේ එක මිත්‍යා දෘෂ්ටියක්. නැව දිටි සම්පීතෝ පාපයක් කරලා තියෙනවා. විහිළු කොළ පහ හැටි තමයි ගණන් ගන්න. හැබැයි විහිළු කොළ පොම හෙල්ලන් එකක් උනේ නෑ. මලාට පස්සේ ඒ හේපිය මැරලා ගිහින් නිර්වාත් වේතිය කියලා ජීවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ. ඔහු බැරි වෙලා හරි ඊට පස්සේ ඉතුරු ටික ගෙවන්න. අර ප්‍රේතත් බැරි ජනක කර්ම ශක්තිය ඉවර කරලා. පරිවාර කර්ම ශක්තිය අරගෙන මිනිස්සෙක් කියලා නැවත උපන්නේ. උපන් උපන් දෙන විලිවහ ගන්න හිදි කර කර වැඩි හම්බ කර ගන්නවත් හැකියාවක් නැති මහා දුප්පතෙක් වෙලා අසනේ කියලා උපදිනවා. එහෙම නැත්නම් අඩු ගානේ ඔහුගේ හිදි ටික වතුරට හරි ගහගෙන යන විදිහට කෙනෙකුට ඉඳ හම්බ වෙනවා. හදාගත්ත ඔක්කොම ගම් වතුරට හරි ගහගෙන ගිහිල්ලා ආයෙත් අනුගේ හිලි ගැල්ලක් කියලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ගේ ගිරියන හරව පිච්චිල යනවා. ආයෙහෙරයක් කොච්චර හම්බ කරගත්තත් උගුර ඇඳි වස්ත්‍රයක් ඉඳගෙන ඉන්නේ. පුළුවන් හැකියාව නැති විදිහේ පරිසරයක් ගොඩනගෙන ප්‍රවෘත්ති විපාකවත්. මේ වගේ හරි භයානකයි විහිළුවෙන් ගත්තත් එහෙමයි. ඉතින් ඒ වගේ අපි මේ අනුන්ගේ ණයට ගන්නවා. අනුන්ට ඉතින් එහා අරගෙන රවට්ටලා ගන්නවා. මේ වගේ දේවල් අපි බොහොම විහිළුවෙන් සුරුවට හිතුවද? මේව මහපව්. මිනිහෙක් මිනිහෙක් රවට්ටනවා කියන එක හෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ විහාල පාපයක්. ඈ? මහසාවද්‍යයි. නමුත් සුළුවට වෙන්නේ. අපි එක විහිළුවට නෙකලී කිව්වට හරියන්නේ නැහැ. සමහරලාට විහිළුව වැරදෙනාම සමහර පුද්ගලයා හිත විසිප්තව ඉන්න පුද්ගලයාට විහිළු ගහලුවා කරලා. හදිසියේ කරපුවාම මේ පුද්ගලයා සියදිවි හානි කරගන්නත් පුළුවන්. එකරා මෝඩ පුද්ගලයෙක් මේ අපේ පැත්තේ හිටිය එක කාලෙක පොඩි වැරකට මේ චුන්ටි හොරකමක් ගැන බය ගන්නලා උඹ දැන් උඩ තියලා එල්ල ලම්බට ගහනවා මේ පොලිසියට එක ගියාම බලහංගුට වෙනවා තියා පොලිසියෙන් අයින් කියලා ගියා කොහොම හරි අල්ලනවා කියලා හිතේ ලියෙන්නේ ඉස්සෙල්ලා අල්ලනවා කියලා කිව්වා හැබැයි කොහේ හිටියත් බල්ලනවා මේ කියලා අර යාළුවෝ කට්ටිය මේක විසිකන්නේ දැන් මොකද කරන්නේ ඇයිවා එල්ලිලා මරන එක අමාරුද මොන කිලි බැද බැද ඉදි හැගෙන හරි සුව ඒක තමයි මැරෙනකොට ක්ලේසියෙම සැරසිලි මැරෙන තියෙන එකම ක්‍රම මැරලා මැරලා ඉන්න තොන් කිලි බැද බැද කිව්වා මේ ගොම්මනස යර මේක දෙරුන්නේ නැහැ මේ නිහඩ ඇත්ත තමයි කියන්නේ හරක් එහෙම බලනවා ඉන්නකොට කඩේ ඉන්න කවියක් ඉන්න කතා ඒක කියන්නේ හවස කවියක් දුන්නා ඉතින් හරක් බලලා මේ මේ මනස යර වෙනක හැංගිලා ඉඳලා හිටන් හැදිලා හිටන් එක්තරා ස්ථානයක බෙල්ලට තොඬු හිර කරින්නේ ගැට ගහලා පන්නේ ඉතින් මැරලා ඉතින් එන්නේ එන්නේ වැනි වැනි හිටියා ඉතින් මොනා කරන්නේ දැන් මේ වැඩේට උපනිශ්‍රිය උනේ මොකද විහිළුවෙන් පොළොප්පෙමින් අර මෝඩ පුද්ගලයාගේ මනසට මනස සංසන්නේ නැතුව ඒක උසි ගන්නලා දවන විදිහේ විහිළු ගහලුවට කොළොප්පෙමට අර වදනේ කියව නිසා සියදිවි හානි කරගන්න වේදනාවක් ඒ මනුස්සයාට ආව නේද දැන් ඒ මනුස්සයාට සියදිවි හානි කර ගැනීම මට හොඳයි කියන එක ආවේ මොකක් නිසාද පොලිසියෙන් ඉල්ලලා මුටි කනවට වැඩි මට බැරෙන එක හොඳයි මේ දේශ ක්‍රමය අර මෝඩකමට තීරණේ ආවනේ ඔය තීරණේ ආවේ අර මොකද අර ඒකට හැත්තිලා හිටු පිළිසෙලි විහිළු කොළොප්පෙමට කරු වදනේ අපි විහිළුවට කොළපොමට මේක කියවන මහා සාවද්‍ය වාපයක් මේ පුදු දෙලේ කරගත්තා. දැන් මේ වගේ දේවල් අපි හරියට මේ අපේ ජීවිතේදී කරලා තියෙනවා කරනවා. මෝඩියෙක් එහෙම දැනගත්තොත් එහෙම හිනහවින්න සතුටු වෙන්න. ඔහුගේ හිතේ මානසිකත්වයේ තියෙන தත්ත්වය ඔහු තේරෙපෙන්න සත්‍යය දන්නේ නැතුව නොයේ කබූත චෝදනා වලින් නොයේ විදිහේ ප්‍රශ්න වලින් ඔහු බය ගන්නවා, තෙරපනවා, ලැජ්ජා කරනවා, මේව කරනවා. අන්න ඒ වගේ දේවල් වලදී අපිට බොහෝ කරා අපි නොදැන මහා පව සිද්ධ වෙනවා. මේව හරි භයානකයි. ඉතින් අපි දැනගන්න වැඩි පව් සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා මේ විදිහේ. ඉතින් එහි විදිහට අපි කරුවහම ඒ වගේම යම්කිසි බුද්ධිලේ හවටලා ඒ බුද්ධිලයන් කණ්ඩ මුණ්ඩ ගත්තහම ඒ හවට්ටම බුද්ධිලයා තේ જાතිය හැවටෙන බුද්ධිලයා පෙරත් සංසාරයේ anu හවටපි විභාගයක් ඔහුට අපින්ද වෙනවා. ඒ වගේම ඔහු දැනුත් මේ භූත වැඩ කර කර නැහිදී භූතයෙක් වුණත් මොකද කරන්නේ? ඔහුගෙන් හිමිකම් ගත්තා නම් ඔහුගෙන් කෑවා නම් යම් කෙනෙක්. ඔහුගේ ඇඟට එන්න හේතු සම්පූර්ණ තියෙනවා. හේතුවේ ඵලයක් වශයෙන් ආවෙන්නේ ඉඳලා පුළුවන්. ඇගෙන ඉඳලා ඔහු කන බොන දේවල් කාලා බීලා ඉඳදී පරිසරයක් උරු කරන ගා ගන්නත් පුළුවන්. මේ වගේ ක්‍රමයකින් තමයි කෙනෙක් ඇඟට ඇතුල් වෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්නේ එහෙමයි. සම්බන්ධිලා ඔහු විදින පංචකාම සම්පත්තියෙම ඇඟේ ඉඳගෙන අර පුදුලිය භුක්ති විඳිනවා. එයාට භාගයයි බුදයට භාගය. ඔය ක්‍රමෙට යනවා. ඉතින් ඒ මොකද කරන්නේ? ඊට පස්සේ ඒ පුදුලිය භූත වැඩ කරපු එක දුෂ්චරිතයෙන්ම භූත වැඩ කළ ආස්වාද ලැබු නිසා අර පුදුලිය දුෂ්චරිතයෙන්ම මෙහෙයවනවා. මෙහෙයවලා මෙහෙයවලා හිටන් ඒ දුෂ්චර්යයෙන් ලැබෙන පංචකාම ආස්වාදයේ කොටස අර භූතයා ඇඟේ ඉඳලා මුක්ති වෙනවා. අන්තිමට මොකද යන්නේ? අර බුද්ධිලියත් අර ගති ලක්ෂණයෙන් භූතයාට අවහලලා කටයුතු කරලා එබඳු දුෂ්චර්ය විඥානයකින් මැරලා කියලා උත් භූතයා වෙනවා. ඊට පස්සේ භූතය දෙන්න. ඒ ලෝකයේ තියෙනවා. මේ හරි භයානක දෙයක් මේක. ඒ නිසා අපි හැම වෙලාවෙම තීනෝනේ යුත්තර. කටයුතු කරන්න ඕනේ අයුක්තිය අසාධාරණයෙන් නොකල යුතු තීරුම් අරගෙන. ඒකෙන් වළකින්න ඕනේ. ඒකෙන් වැළකීලා හිටන් ධර්මානුකූලව කටයුතු කළා මෙවැනි නිදහස් වෙන්න ඕනේ. යන්තර මන්ත්‍ර බලිත ඔවිල් කරව පළියෙට මේකේ නිදහස් වෙන්න බෑ ඒක හේතු ඵලෙ නෙමෙයි. එහෙම උපක්‍රම ක්‍රමයක් තියනවා නෑ කියනවා නෙමෙයි. හැබැයි ඒවා සියලු තැන සාර්ථක වෙන්නේ නෑ. මේ තමන් කරන ලද පාපේ බලවත් නැත්නම් එහෙම ඔය එක කිව්වත් ඒවා මැඩ පවත්තන්න බෑ. අන්න ඒකයි. ප්‍රතිකර්ම කරන්න සුදුසු විදිහේ පාප කර්මයක වීජයකින් ආවනම් එහෙම ඒ ප්‍රතිඵලෙ. ඌට ඒ බඳු ප්‍රතිකර්මයකින් යහපත ලබන්න පුළුවන්. හැබැයි ඒක අපිට නිගමනය කරන්න බෑ කර්ම විසී. ඔය විකෝ ආකාරයෙන් අපි කරලා තිබුණාද කියන එක එහෙම නිගමනය කරන්න බෑ. අපි දැනගන්න ඕනේ එක දෙයක්. අනු මොන විදිහෙන්වත් අනුන්ට ගොඩේන්න බැරි වෙන විදිහේ උගුලක් අටවල හිටන් ඒකට අමාරුයි දැම්මනා. ඒ කරපු දේ නිසා අපිට එන්න ආව ප්‍රශ්න විපාකයක්. මොන විදිහේ යන්ත්‍ර මන්ත්‍ර කරමින් ඉවත් දේවාල වලට ගිහිල්ලාවත් නැහැ යාඥා කරලවත් පරණු බැඳලවත් බේරෙන්න බෑ. මොකද අපි කරලා තිබිච්ච හැටියටයි ප්‍රතිඵලෙ ඉන්නේ. අපි යම් කිසි විදිහකින් අපි කරන පාපයේ වරද හෝ බේරෙන්න ඉඩ තියා කරුවා නම් එහෙම. එහෙම අවස්ථාවකදී අපිටත් බේරෙන්න ඉඩ තියෙන જાතිය පාප කර්මයක් කරපු නිසා. උපක්‍රමයෙන් බේරීමේ හැකියාවක් ඇති පාප කර්මයේ දුරස් කරගන්න හැකියාවක් ඇති තැනක උපදිනවා. හැබැයි පාප කර්ම නැති කරන්න බෑ. නමුත් ඈත් කරගන්න පුළුවන් తాවකාලිකව. උපක්‍රමශීලී ඥානවන්තයෝ ඉන්නවා නේද? ඒ අවස්ථාවෙන් හෝ ප්‍රයෝජනෙන් අරගෙන මතුවේ පාප කර්මයේ සමාකාරණ නොවෙන්න පරිසරය ගොඩනගෙන ආර්ය පරිසරය ගොඩනගා ගන්නවා. එහෙම කරලා එකෙන් මිදෙනවා. ඒක අති දුර්ලභ දෙයක්. තවත් එයාගේ ප්‍රශ්නයක් තියෙනවා නිතරම අසනීපයි අසනීපයි කියමින් පවසන. අයගේ තත්ත්වය මොකද්ද? එවන් කොයිබඳ අද්භවක හේතු වෙනවද කියලායි මේ ඇහුවේ. දැන් සනීපයෙන් සිටින කොටත් අසනීපයි කියන විදිය පුරුද්දක් වශයෙන් මරණ කටයුතු කරනයි. දැන් අපි ඉතිලත් ඔය ගැන කතාවක් කිව්වා මොකද? අර අසුර කියන නිකායයක් ගැන. තමාගේ හැකියාව තමන්ට තියෙන්නේ. අනුන්ගේ වැඩ ගන්න බලාපොරොත්තුෙන් අනුන්ගේ ඵල ප්‍රයෝජන ගන්න බලාපොරොත්තුෙන් අසනීපයේ පින්නු කළ අසනීපයේ මුලට දාලා. ඒ ආකාරයෙන් තමන්ගේ වැඩේ කර ගන්නවා නම් මේක සූරත්වයේ තිබියදී අසූරත්වයේ නොගැලවෙන විදිහට අසූරත්වයේ පෙන්නලා කටයුතු කරන බුද්ධිල කොට සම්බවට පත් වෙනවා. මේකෙන් නැගෙන සංඛාරයක් ඇත්නම් මේක අසුර සංඛාරයක්. මේ අසුර සංඛාරය වඩලා හිටන් මේකෙන් එහෙම බැරිලා හරි බුද්ධිලා ඔබතක් එහෙම ලැබුවොත් උඩ අසුරයෙක් වෙලා උපදින්න වෙනවා. අසුර කියන කොට්ටාසය කියන දේව අසුර කොට්ටාසය එකක්. ඒ අසුර නෙමෙයි මේ කියන්නේ. പ്രേත අසුර කියලා කොට්ටාසයක් තියෙනවා. පරහේ අත කියන්නේ අනුන්ට අතහා ජීවත් වෙනවා. Tamanta හැකියාව තියෙද්දි නැගිලා ගන්න පුළුවන් කම තියෙද්දි අනේ කෝපේ මේ හැද දෙන්න මට හරි අමාරුයි. අනේ බත් පිඟාන දෙන්නකෝ. අනේ මේකෙන් හොදන්නකෝ. ඒක කරන්නේ නැගිලා ගන්න බෑ. බැරි කමක් නැහැ. කවුරු හරි කොරන්න කෙනෙක් ඉන්නවා නම් කියන කෙනෙක් ගහලා කරනවා නම් එහෙම තමාගේ අසනීපියෙම දඩ වීමා කරගෙන අර විදිය වැඩ ගන්න. දැන් මේව අසුර වැඩ. මෙන්න මේ જાතිය වැඩ කරන බුද්ධිලින්ට ගිහින් උපදින പ്രേත අසුර කොට්ටාසෙ. අනුන්ට අතහොලා ජීවත් වෙලා ඉඳලා තමාගේ හැකියාව තියෙද්දි ඒ හැකියාව හංගවලා බැරි කෙනෙක් හැටියට පෙන්වුම් කරලා අර ලෝකයාගෙන් සැප සම්පත් ගන්නවා නම් අපුපස්සාන ගන්නවා නම් ඒ පුද්ගලයාට ඇතිවෙන්නා වූ අසුර සංකාරය නිසා പ്രേත අසුර කොට්ටාසෙ ගිහින් උපදිනවා. ඒ പ്രേත අසුරයන්ගේ ස්වභාවය කියන සමහරවෙම පොල් කඳන් වාගේ. සමහරවෙම මහ ගල් කඳු වාගේ, මහ පර්වත වාගේ. එහෙම ශරීරය ඇතුළේ පැත්ත වැහිලා ඉන්නවා. සමහරවල් ගල් භූතය වෙනවා. ගල් වලට අරගත්ත භූතයක්. ස්වභාවික ගලකට අරගත්ත භූතයක් අධ්‍යව ලබනවා. ඒ ගලට මොනවා හරි කවුරු හරි කරනවා නම් ඒ ගල ඇසුරු කරපු බුද්ධයාට ඒක ඇකුම දැනෙනවා. ගල විච්චුත් ඒ භූතය විච්චේනවා. උටේ දෙවිල දැනෙනවා. ගල රත් වෙනකොට භූතය රත් වෙනවා. ගල සීතල වෙනකොට උට සීතල වෙනවා. ගලට උරු මේ ගල පේනකොට ගල ඇසුරු කරගෙන ඉන්නා භූතයට අන්නර જાති අමාරු වෙනවා. ඔක තමයි പ്രേත අතුර කොට්ටාසිය හැටි. ඕපපාතිකව ගිහිලා ඒවට සම්බන්ධ වෙලා උපදිනවා. අන්න ඒ වගේ ඉන්න කොට්ටාස බාටපත් වෙලා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒවා ඒ භූතියගේම නැන්න තියෙන පාප කර්මීතම. ඒ ගල් වල මොනවද හරියන්නේ නැහැ. ඒ පරිසරයේ ගහක් කුලක් වැඩින්නේ නැහැ. ඒ වගේම නුයේක ආකාරයක විෂකර ආදී දේවල් ඒකේ හට ගන්නවා. තම රසායනික විෂ හට ගන්නවා. ඒ වෙනුත් දැවෙන්න පටන් ගන්නවා. දැන් අපේ කතාවක් තියෙනවා එක්තරා කන්දක් තිබුණා ගල් වෙනක් තිබුණා. දිග ගලක කෙරොලේ ගල් වෙන තියෙනවා ගල් කට. විසුණු හන්දේලා පිටසක් මේ ගල් කට ඇතුලේ ඉන්නවලු මේ. ඉන්නකොට එක හඳක් ඇහෙනවා විසුණු හන්දේ නමකට. ඉක්මන් කර ඉවතර යන්න ඉක්මන් කර ඉවතර යන්න මං ගිනි ගන්න නැගයි කියලා. එහෙම කියනකොට කවුද මේ හඳ නගන්නේ ගලට අධිපති වෙලා ඉන්න ගලට අධිගෘහිත භූතය කියලායි මම ඉන්නේ. මේ ගල් භූතියගේ හැටි. විශාල විපාසයක් මට දැනෙනවා. මගේ බඩ ඇතුලේ විශාල ගින්නක්. දැන් මේ කටෙන් ඒ ගිනි දළු පිට වෙනවා. ඔබ වහන්සේලා පිටියේ ඉක්මන් කළා ඉවතර යන්න කියලා කෑ ගහනවා. දිවස් ඇති හාවුතරිනේ කෙන්න පුළුවන් උන්වහන්සේ මේක ඇහිලා. උන්වහන්සේ අනුකම්පා කරලා මොකද කියන්නේ විසුණු උන්වහන්සේලාට මේ කියලා පාත්‍ර වලින් වාදන වලින් වතුර ගෙනත් ගෙනත් අර ගල් කට ඇතුලේ විසි කළා. ඔහොම කළා මේ දාහේ නිවන් ලබලා පුළුවන්කමක් නැහැ කියලා කියනකොට. එකපාර මහා ගිනි දිලුවක් ඇදිලා අර ගල් කට ඇතුලේ මහා ගින්නකින් පිච්චිලා ගියා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල් පෙන්නන මේ ගල් භූතයෙන් විඳින දුක. දැන් මේ වගේ බොහෝ කොට දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා කියන්නේ මේ වගේ අවස්ථාවල ඒබඳු භූත කොටාස බවටපත් වෙන්නේ. ඒත් දැන් අපි කතා කරන ගල් පැලන බොරු කියන්න එපා කොල්ල. තොර ඇති අමාරුවක් නැහැ. නැත්නම් කියා තියෙන ගල් පැලන බොරුවක් නේ. අන ගල් භූතය වෙලා උපදින්න හේතු වෙන්නා වූ සංඛාරයේ ගොඩනගෙන. සමහර මිනිස්සුනවා මහා ලොකුවර ඉන්නවා අනුන්ගේ කාලා බීලා ලොකු කරින්න තමගේ ලොකුක පෙන්නගෙන පොල් ගස් වගේ හරි කෙලින් ඉන්න. අනුන්ගේ බලපුලුවන් කාරකම් අරගෙන තමගේ ලොකුක පෙන්නගෙන ඉන්න. අර ගස් වගේ තියෙන වහ කෙලින් තියෙන කඳ නමන්න බැරි භූතේ වෙලා උපදින. අනේ බුද කොටස උපදින. කොඳ නමන්න බෑ, කකුල නමන්න බෑ. නිදා ගන්න බෑ. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. පිටි ධාරණි යනවා එනවා කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ જાතිය එක එක විදිහේ තමන් වැඩූ ගති ලක්ෂණයට අනුකූල වේ භූත අද්භව ලබනවා. ලබා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මහා කඳන් වගේ මහා උතරිනා මහාන්තත්ව විදිහේ හිරු පැටියෙනම ශරීර ලැබෙනවා මහාන්තත්ව ශරීර. ශරීරියත් මහත්. හිතේ මහාන්තත්වකම යන්තරමත් ඒ තරමට මහත් වෙන ශරීර ලැබෙනවා. ඉතින් මේ જાතිය ස්වභාවයක් ඇයි මේ භූත කොටස ඉන්නවා. පැත්ත වැල්ල අනුන්ට මේ බුරුවර වෙන්න බෑට පැත්ත වැටිච්ච ශරීර ලැබෙනවා. ලැබිලා ඒ જાතිය දුක් විඳිනවා. ඉතින් එහෙම කොටසක් මේ ලෝකේ නොපෙනෙන පැත්තේ ඉන්නවා. ඒ වගේ මේ බාහිර ද්‍රව්‍ය වස්තු වල සම්බන්ධ වෙලා දුක් විඳිනවා. එහෙම කොටසක් එන්නේ. ඉතින් ඒ වගේ අත්දැව ලැබෙනවා. මේස අපි හැම වෙලෙම දකින්න ඕනේ මගේ හුලම් පොදක් වේවා අනිකුර කරදරයක් නොවේවා. මට කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් ඇතනම් මම හැකියාවෙන් ඒ උදව් උපකාරය කරනවා. බැරිම කමක් තිබුණත් මම අනුන්ගේ සැලකිල්ලක් ගන්නවා. අනුන් තරන්නේ පිළන්නේ නැහැ. මෙන්න මේ જાතියව කරනවා වගේම තමයි දැනගන්න ඕනේ. අද මම සැලකුම් ගන්න ඉන්නවා නම් මතු මට සැලකුම් ගන්න වෙනවා නම් මගේ යුතුයකම තියෙන අදත් බැරි ඇත නැති ඇත මම අද සලකන්නු. මෙන්න මේ විදිහෙන් කටයුතු කරනවා නම් තමයි ඒ පුද්ගලයාට හැකියාව ලැබෙන්නේ, ඒකෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා දකින්න ඕනේ ඒ භූත කියන්නේ බොරුව සම්බන්ධ කරලා විවිධාකාර බොරු කියනවා. ඒ જાතිය කියන බොරු වලට අනුකූලව තමයි අපිට විපාකෙ විඳ සිද්ධ වෙන්නේ. ඉතින් ඒවෙන් නිදහස් වෙන්න අපි දැනගන්න ඕනේ කටයුතු කරන හැටි. ලෝභ දේශ මෝහ සහගතව කරන්නා වූ පාප ධර්මයන් තේරුම් අරගෙන ඒ තුලින් අපි වලකින්න කටයුතු කරගත්තා නම් ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මේ සියල්ලම ඉවර ඔසිරි කෙටි පිළිතුරේ තියෙනවා. යමක් කරනකොට රාගයට, ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා නම් මං කරන හිතිවිලි ක්‍රියාවතන් මනාසීයෙන් ඉඳලා මං ඒව වළක් කරනවා. අලෝභයට, අදේශයට, අමෝහයට හේතු වෙනවා නම් ඒව මනාසීයෙන් ඉඳලා ඒව අනුගමනය කරනවා. ලෝභක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත දින ආරි මාර්ගයක් ඇද්ද මුදුන් මල් ගඩක් සේ ලබාගෙන අප්‍රමාදව වඩනවා. ඔන්න ඔය කාරණා තුනේ පිළිහිටියා නම් මේ සියලු ප්‍රශ්නට උත්තර ඔකේ තියෙනවා. ආය හතර පායන්න හේතුවකුත් නැහැ. ආයතර සසර ගමන දික් වෙන්න හේතුවකුත් නැහැ. අප්‍රමාදව නිවන් මාර්ග වෙන්න ඔය දිගේ. 아무දු මේ ඉගෙන ගන්න දෙයක් ඕකේ නැහැ. තේරුම් ගන්න පුළුවන් බණ ඔය දිගේ. මේ වෙච්චර කිව්ව පරිත්‍යාගමපාද ධර්මයි යකෝම සියල්ලේම යථාපැත්ත. ඔය දිගේ අරගත්ත තේරුම් ගන්න පුළුවන් ඔය දිගේ අරන් කටයුතු කළා නම් ඔය දිගේ ලැබෙනවා. එහෙනම් ගොඩක් හිතන්න දෙයක් නැහැ නිවන් දකින්න. ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මම මොනවද කරන්න කියන්නේ හිතන්නේ. ඒවා වහාම ඉවත් කළ යුතු සීන ධර්ම. අලෝභ ආදේශ අමෝහ සහගතව ලෝකයට යහපත කරමින් කටයුතු කරන්න මොනවද තියෙන්නේ? ඒවා මධ්‍යම ධර්ම. ලෝභක්ෂේත, ద్వේෂක්ෂේත, මෝහක්ෂේත ඒවා නිවනට හේතු වෙන නිර්වාණগামী ප්‍රතිපදාවක් ඇද්ද? ඒක උතුම් ධර්ම. නෑ උතුම් ධර්ම උත්තරීතර අනුමෙන් අප්‍රමාදව. හැකි හැකි අවිරින් මම ප්‍රගුණ කරගන්නවා. අලෝභ ආදේශ අමෝහ වන්නා ලෝක ධර්මයක් ඇතනම් යහපත් ලෝක පිනක් ඇතනම් සුදුසු පරිදි ඒ මට්ටමන මධ්‍යම මට්ටමින් දැනගෙන ඒක කරනවා. ලෝභ දේශ මොහ යම් කිසි හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැහීන හීන ධර්ම බව දැනගෙන වාම් මං ඉවත් කරලා දානවා. මගේ ජීවිතය ඔය විදිහට හැඩගස්සනවා කියලා ගත්තොත් ඔතන ඉන්ද්‍රිය සංවරයත් ඔතන තියෙනවා, ත්‍රිවිධ සුචරිතයක් තියෙනවා, සතර සරිපට්ඨානයක් තියෙනවා, ඒ වගේම මේ ආර්ය අෂ්ටායික මාර්ගයක් තියෙනවා, සත්බොජ්ජංග අසූර්ණ වෙනවා, විද්‍යා යුක්ත ඵලිනපත් වීමේ ඵලයක් ඔතනම තියෙනවා. දහම් මහල ඔතෙන් පටන් වෙඩිය කරගත්තා නම් 아무තේම බලහන දෙයක් නැහැ. තමන්ගේ චරිතය හැඩගස්සන්නේ විදිහට. ඉතින් ඔය ටික කරගන්න බලන්න ඉදිරි අවස්ථාවේ තමයි යහපතක් වෙනවා. දවසේ කාලේ අවසානයි. නැවතත් සූසු අවස්ථාවක ඉදිරි ප්‍රශ්න වල පිළිතුරු ගන්න. හැම දිනට යහපතක් වෙනවා.